கொஞ்சம் மொட்டையமா இருக்கு.
Order, please. Kathanayaka Wadayage Nivedana. Kunnayakara District Parliament Mantri Garu Sarinda Disanayaka Mathamage Abhavaya me Parliament Wata ma danwa sitinne balawat kanagaatu wenna. Ethumage abhavayen apada siduwa athi paaduwa gana apa dadise dukkhana athara mema gantru Garu Mantriyage Pawulaya weta apage Chathisi Sanghaya Sanghayage prakash karana bawa me Parliament wenmen මම දන්නවනු කැමැත්තෙමි. මේ පිළිබඳව චෝකපාසි යෝජනාව මතු දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු නගර සැරසම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමතිතුමා අනුබල රෞෆ් හකිම්
ගරු රෞෆ් හකිම් ඇමතිතුමා
වර්ෂය සඳහා පෙරදින විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රමණාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්ච ආයුර්වේද විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාත්මකයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ස්තුති ගරු විදිරබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2015 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිතුමා
ගරු කථානායකතුමනි 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 52 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ තීරකවරයන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 8 දිනදී අංක 2113 63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 53-2 සහ 54-1 ආ වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ අභියාචනා කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 28 දිනැති අංක 2116 47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 55-2 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ තොරතුරු ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 28 වෙනි දිනැති අංක 2116 48 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සයිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කර යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි. කාරක සභාව වාර්තා පිළිගැන්වීම බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙත යොමු කරන ලද ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන ගැටුම්පත සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරන අතර මෙම අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලද භාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නීතිමති ගැටුම්පත් සම්පාදක වෙත යොමු කරලා තියෙනවා. ඒ අනුව අද උදේ ඒ සම්බන්ධයෙන් වාර්තා අප වෙත ලැබුණා. එම නීතිමති ගැටුම්පත් සම්පාදක විසින් සකසන ලද එම වාර්තාවේ සංශෝධන අද දින කාර්ස අවස්ථාවේදී අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ
සිටින. මාජන පෙරසම් පිළිගැනීම ගරු අශෝක අබේසිංහ මැතිතුමා
ඉදිරිපත් කරනවා. ඔය කතාවෙන් ගරු කථානායකතුමනි කුරුණෑගල වීල්කොඩවත්ත අංක 28 දරන ස්ථානයේ පදිංචි බී සුවන් දුරුකොඩ මහත්මියගෙන් ලැබුණු පෙරසම පිළිගන්වමි.
ගරු අජිත් මාන පෙර මැතිතුමා
ගරු කථානායකතුමනි යක්කල සිරිදෙරණවත්ත අංක 48 ඇලීරක් 15 ඇලීරක් අංක 1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඩී.ජේ. ආර්. ප්‍රියදර්ශන මහතාගෙන් ලැබුණු ප්‍රතිසම පිළිගන්නමි.
ගරු මහින්දානන්ද මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා
ගරු කතානායකතුමනි ගම්පල මීතලාව මලංගොඹ විජේශ්‍රී නිවස යන ලිපිනයේ පදිංචි ජේ.ආර්.එම්.ආර්. රණතුංග මහතාගෙන් ලැබුණු ප්‍රතිසම පිළිගන්නවා.
ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා ගරු නිමල් ලංසා මැතිතුමා ගරු වෛද්‍ය නරින්ද
ජයදරා ගොතටුව නවනගරයේ දොඩම්ගාන නිවාස යෝජනා ක්‍රමයේ යන ලිපිදීන් පදිංචි කරුණාත්න වීරමන් මාතාය ලැබුණු පෙත්සම පිළිගන්නා.
ගරු වෛද්‍ය නරින්ද ජයදිස මැතිතුමා
ගරු කතානායකතුමනි කළුතර දකුණ මුස්ලිම් පල්ලිය පාර අංක 53 ඒ දරණ ස්ථානයේ පදිංචි ALM රිකාස් ෆාරුක් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කඩුවෙල කොරතොට තුන් අඳ හේන ඉස්සුරු සිරි උයන අංක 656 28 දරණ ස්ථානයේ පදිංචි ඩී ලක්ෂ්මී දසනායක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද කුරුණෑගල පොතුහැර අමුණුගම අංක 365 දරණ ස්ථානයේ පදිංචි KM කිරිබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හිඹුටාන ජයන්තිමාවත අංක 276 4 D දරණ ස්ථානයේ පදිංචි OMD ගැමුණු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පානදුර සිරිල් ජයන්ස් මාවත අංක 885 B දරණ ස්ථානයේ පදිංචි රාජේන්ද්‍ර එස් විජේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අඟුරුවාතොට යාල යූඩුගල යන ලිපිනෙහි පදිංචි WLADM හර්ෂණ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිමද කාර්ක සභාවට යොමු වනු ඇත. වාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය කරු හේෂා විතානගේ මැතිතුමා ගරු චමින්ද විජේසිරි මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනර්ස්ථාපනය පිළිබඳ ඇමති දෙවෙනි ප්‍රශ්නේ
නෑනේ තමින්දගේද බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල බේසම් වල නමින් සංචාරක අවධානය දිනගත් ප්‍රදේශයක් තිබෙන බවත් එම ස්ථානයේ හා එම ස්ථානයේ අවට දැඩි පරිසර දූෂණ ලක් වී ඇති බවත් දන්නේද? ඔව්. මෙම ප්‍රදේශයේ දේශීය හා විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණ ඔවුන් බැහැර කරන අපද්‍රව්‍ය වලින් අවට පරිසරයට හානි සිදුවන බවත් ඒ නිසා පාරිසරික ගැටලු රැසක් මතු වී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත. එම ස්ථානයේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමට අමාත්‍යාංශයේ ගනු ලබන පියවර කවරේද යන්න සභාවට දන්නේද? බේසම් වල නම් ප්‍රදේශයේ සංචාරක සඳහා සුදුසු ස්ථානයක් වශයෙන් දිනු කළ හැකි බැවින්ද එම ස්ථානය තිරසරව භාවිතාවන සංරක්ෂණය සහ පහත යෝජනා ක්‍රියාත්මක කරමින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමටත් ආරක්ෂිතව නැළැඹීම සඳහා සංවර්ධනය කිරීමටත් විධිමත් කසල බැහැර කිරීම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ලුණුගල ප්‍රාදේශීය සභාවට සහ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයට දන්වා යැවීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු කර ඇත. එම යෝජනා බේසම්වල නාන ස්ථානයට ළඟාවීම සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් සකස් කිරීම මෙම ස්ථානයේ කසලින් තොර ස්ථානයක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම ස්ථානයේ මධ්‍යසාර භාවිතය සම්පූර්ණයෙන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉහත ක්‍රියාමාර්ග ගැනීම සඳහා තාවකාලික මුරකොටියක් මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමටත් බේසම්වල නැරඹීමට පැමිණෙන සංචාරකීන්ට අවශ්‍ය උපදෙස් මාලාව ඒ තුළ ප්‍රදර්ශනය කරන ලෙසත් මෙම ක්‍රියාමාර්ගයේ ගණිමින් පරිසර දූෂණය අවම කිරීමේ කටයුතු කිරීම ලුණුගල ප්‍රාදේශීය සභාව සතු වගකීම වේ. එසේ නොවේනම් මේ මන්ද පැන නොගනී.
ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඇමතුමනි නිතරම ලබා දී පිළිපදින. ගරු කතානායකතුමනි මම දන්නවා මේ පිළිතුර එන්නේ මේ කියන කාරණේදී කියලා. මම අහන ලුණුගල වේසම් වල කියන කාරණේදී මේ ඔබ අමාත්‍යංශයේ හොයලා තියෙන්නේ මේක ලුණුගල ප්‍රදේශයේ තියෙන එක. නමුත් මම දන්නවා මේකට හේතුව ගරු ඇමතුමනි නිලධාරීන් පැහැදිලිවම ওই උත්තරේ තමයි එවන්න වෙන්නේ. මොකද හේතුව වෙන ඔය මම කියන ස්ථානයේ පිළිතුර එවන්න බෑ. ඒකට හේතුව තමයි ගරු අමාත්‍යතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මධ්‍යම පරිසර අධිකාරියේ 2017-10-23 ගහන ලිපිය UPB ඇලයිරක් BD ඇලයිරක් 0.7 ඇලයිරක් 0.2 ඇලයිරක් එකයි දාට ඇලගරක් දාහත මේ ලිපිය සඳහන් වෙන්නේ මධ්‍යම පරිසරාධිකාරි ගරු එමෙතුමනි දීලා තියෙන පරිසර බලප්‍රත්‍යයක් අවලංගු කිරීම. ඒකට හේතුව තමයි මෙතන ගල් කෂේත්‍රයක් තියෙන්නේ. මේ කියන ජල රක්ෂිතයේ සහ මේ සුන්දර ප්‍රදේශය තුළ තියෙනවා ගල් කෂේත්‍රයක්. ඒතොර දැන් මේ පිළිතුරේ වෙලා තියෙන වෙනත් එකක් විය යුත්තේ මේ මෙන්න මේකට අනුව කටයුතු කරන්න. මේක අයින් කරන්න කියලා තමයි මධ්‍යම පරිසරාධිකාරිය දීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු එමෙතුමනි මේ මේ ප්‍රාදේශ සභාව විමුත් ඒ අදාළ ප්‍රාදේශ සභාව විමුත් මේක ඉවත් කර යුතුයි මේක අනවසරයි මේක නීත්‍යානුකූල නැහැ කියලා ලිපියක් තියෙනවා. ඒ වගේම තමයි මේක මාර්ග රක්ෂිත එක හදලා තියෙන්නේ. ඒක PRD පාරක්. පළාත් සභා මාරා. ඒතර පළාත් සභා පාරමේ PRD එකේ මේ අධ්‍යක්ෂකවරයා ගහන ලියුම තමයි මේක වහම ඉවත් කරගන්න කියලා. මේක දීර්ඝ කාලීන වෙන ප්‍රශ්නයක්. તો මේ ගල්වල තියෙන නිසා මම විශාල පරිසර ගැටලුවක්. මොකද මධ්‍යම පරිසර අධිකාරියේ දුන්න බලපත්‍රය වුන් අවලංගු කරගන්නවා. ඒ වගේම තමයි අවසානයේ ප්‍රාදේශ ලේකම් දෙන ලිපිය. මේ සියලු නිලධාරීන්ට මේ නීත්‍යානුකූල ලිපි හොමාරු කරාට මේ ගල් කෂේරක අයින් කර ගැනීම සඳහා තාම කටයුතු වල නැහැ. මේ ගල් කෂේරක අදටත් ගල් කනිනවා. ගල් කඩනවා. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මම යෝජනා කරනවා ඔබතුමාට මගේ ප්‍රශ්නේ හැටියට මේ මධ්‍යම පරිසර අධිකාරියේ මේ නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියා කර ඉෂ්ට සිද්ධ කරත් දේශපාලන වශයෙන් පරිසර අමාත්‍යාංශයේ ඇමතිවරයා ඔබතුමා රාජ්‍ය ඇමතිවරයා ඇමතිවරයා මේකට ව්‍යංගෙන් අවසර ලබා දීලා මේ කාගවත් නෙමෙයි ඌ පළාතේ ප්‍රධාන ඇමතිතුමාගේ ගල්කෂරක. ඒතර මේ ආයතන සියල්ල සතුව මේක අවලංගු කරන ලිපි වලින් වමාරු වුණත් තාම පරිසරයට හානි කරන විදියට ඔය සුන්දර ප්‍රදේශ හානි කරන විදියට මේ ජල රක්ෂිත හානි කරන විදියට අදටත් දැනටත් හෙටටත් තියෙයි මේ ගල්කෂරක. ඒසම මම යෝජනා කරන්නේ මේ ඔබ අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ දැනුවත්කම නිසා මේ නිලධාරීන් මේක අයින් කරන්න බැරි වෙලා තියෙනවා කියන කාරණේ ඔබ පිළිගන්නවා.
ඔව් දැන් ගරු මන්ත්‍රීතුමනි පළවෙනිටම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා බදුල්ල ප්‍රදේශය ගැන ඒ දිස්ත්‍රික්කය ගැන අවධානය යොමු කරලා ඒ කියන්නේ පරිසරය ගැන හොයා බැලීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කනගාටු වෙනවා මේකේ කොහෙවත් ගල් කෂේරයක් ගැන සඳහන් වෙලා නැහැ. සංචාරක අවධානය දිනාගත් ප්‍රදේශයක් තිබෙන බවත් එම ප්‍රදේශයේ පරිසරයේ දූෂණයට ලක් වී ඇති බවත් එම දූෂණය අවම කිරීමට අමාත්‍යාංශය ගන්නා පියවර මොනවාද කියලා මෙතන සඳහන් වෙද්දී අපිට ඔබතුමා කියපු මේ ගල් කෂේරක ගැන මේ ප්‍රශ්නේ සඳහන් නොවීමත් අපි ඒ ගැන අවධානය නොවීමත් ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. එම නිසා මේ ප්‍රශ්නේ ඇත්තම ගල් කෂේරක කොහෙවත් සඳහන් කළ නැහැ. සංචාරක ව්‍යාපාරයක් ගැන සඳහන් වෙන්නේ. නමුත් ඔබතුමා කියන්නේ ඇත්ත. ඔබතුමා ප්‍රදේශයේ ජීවත් වෙන මන්ත්‍රීවරයා. එම නිසා ඒ ගල් කෂේරක ගැන වෙනම සොයා බැලීම සඳහා මම කටයුතු කරලා ඔබතුමාට අවශ්‍ය පිළිතුර ලබා දෙන්නම්.
විශ්වාස කරන ඔබතුමා කිව්ූ දේ කරන ඇමතිවරයෙක් හැටියට ඉතා වගකීම් සම්භාරයක් ඉටු කරන ඇමතිවරයෙක් හැටියට මම ඔබතුමාට ඉදිරිපත් කරන්න මධ්‍යම පරිසර අධිකාරියේ මේ ලිපියේ මේක අවලංගු කරන ප්‍රාදේශ සභාවේ ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ඒ වගේම පළාත් මාර්ග දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂවරයා ලියුම. ඉතින් ගරු ඇමතිතුමනි මේ නිලධාරීන්ට ඇත්තටම පව්. මොකද මෙතුමාලා විශාල කාර්යභාරයක් කරනවා. මම දන්නවා දිස්ත්‍රික් සම්බන්ධීකරණේ පවා මේක සාකච්ඡාවට භාජිත ලිපි මන් තියෙනවා. ඒකත් ඔබතුමාට දෙන්න. ඔබතුමා කිව්ව විදිහට ඔබතුමා මේ මම කියන කාරණේ ඇත්තක් නම් මම නැවත මේක ප්‍රශ්නෙකින් එනවා. තව නොබෝ දිනකින් එනවා. ඔබතුමා කොච්චර කාලයක් ගන්නවද? දැන් සාමාන්‍යයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ නියෝගයක් පිටුපෑවට පස්සේ ඒ නියෝගයේ ඉතු නොකීම තුළ ක්‍රියාත්මක කරන්න දැන් අවුරුදු දෙකක් විතර ගත වෙලා තියෙනවා. දැන් ඔබතුමා දැන් කියනවා මේක හොයලා බලලා නවත්තනවා කියලා. ඔබතුමා මේ සියලු සත්වයන් කොච්චර කාලෙක මේක නවත්තන්න කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙද ඔබට?
නවත්තනවා කියන අධිකරණ ක්‍රියාමාර්ගයට අපිට මාසයක් ඇතුළත යන්න පුළුවන්. නමුත් ඇත්තටම ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ගමේ කෙනා ඔබතුමා නිවැරදි. නමුත් මේකේ මේ සංචාරක ව්‍යාපාරයක් ගැන තමයි ප්‍රශ්නේ සඳහන් වෙලා තියෙන්නේ. ඒකයි මට ගල් කෂේරයක් ගැන හිතන්න බැරි වෙලා තියෙන්නේ. මේක සංචාරක ව්‍යාපාරයක්. සංචාරක ව්‍යාපාරයට බලපාන පරිසර ගැටළු පිළිබඳ තමයි ප්‍රශ්නේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඔබතුමා නැගෙන ප්‍රශ්නේ ගල් කෂේරයක ප්‍රශ්නයක් නම් අනිවාර්යයෙන්ම මම ඔබතුමා විසින් මේ කටයුතු කරනවා. ඒ ගැන හොයලා බලලා ඔබතුමාට
වාර්තා හොයලා බලලා ක්‍රියාදාමයේ ගන්ද ගරු එමෙතුමා බොහොම ස්තුති. ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මහත්මයා
මම අහනවා කරු කතා
කරු අග්‍රාමාත්‍යතුමා සහ ජාති ප්‍රතිපත්ති බිරිඳ එමෙතුමා ඇසීමට
උත්තර දෙනවා. 2000 පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මිලියන 49,364,547,825 2017 වර්ෂය තුල අමාත්‍යාංශයේ වියදම් කළ මුළු මුදල මිලියන 38,070,147,440 මෙම වෙන් කළ මුළු මුදල ප්‍රතිපාදන වශයෙන් කොච්චරද? 77%. ඉතිරි වූ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය මුදල රුපියල් මිලියන 11,264,4385යි. වෙන් කළ මුළු ප්‍රතිපාදන ප්‍රතිශතය 23%. නොයසේ නම් මේ මන්ද පැන නොගිනි.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මගේ මේ ප්‍රශ්නය ඔබතුමාලගේ අමාත්‍යංශයේ ඍජු අයිති නැති වුණාට පරිසරය සම්බන්ධ බරපතල ප්‍රශ්නයක්. දැන් ඔබතුමා දන්නවා කෙරවල පිටියේ කුණු ගොඩ ගැහිලා මෙතනින් එහාට කුණු බාර ගන්න එක නතර කරලා තිබෙනවා. දැන් කොළඹ කුණු එකතු කරන්නේ නැහැ. ඒ නිසා දැන් කුණු ප්‍රශ්නය මෙහෙම විටින් විට මතුවෙනවා. මේ තමුන්නාන්සලා අතර වඳුර ගෙවල් හදනවා වගේ මොකක් හරි උත්තරයක් තමයි දෙන්නේ. සා මේ ප්‍රශ්නය සඳහා විශේෂයෙන් මේ කෙරවල පිටිය අද මතුවලා තියෙන ප්‍රශ්නය සඳහා දෙන විසඳුම කුමක්ද කියලා මම දැනගන්න කැමතියි.
අපි වඳුර ගෙවල් හදනවා වගේ උත්තර දෙනවා. ඔබතුමා කොහෙද යන්නේ මල්ලිපොල් වගේ ප්‍රශ්න අහනවා, අතුරු ප්‍රශ්න. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඔබතුමා මට යොමු කරලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ ඔබතුමා යොමු කරලා තියෙන්නේ මුදල් අපේ අමාත්‍යාංශයේ මුදල් වැය කිරීම 2018 වර්ෂයේ සම්බන්ධව. නමුත් කෙරවල පිටිය කසලාංගණය වගකීම් බාර අරගෙන තියෙන මෙගා පොලිස් අමාත්‍යාංශය මෙතුමා ඉන්නවා. එතුමා ඒකට උත්තර දෙයි. නෑ, ඒක එක එක්කෙනා බෙදාගෙන තියෙනනේ වැඩ කරු මන්ත්‍රීතුමා. එතුමා ගරු හොඳ වෙලාවට ඔබතුමාට ප්‍රශ්න උත්තර දෙන්න ගරු එමෙතුමා ඉන්නවා සභාවේ.
හොඳයි, අමිතුමාට පිළිතුරු දෙන්න අවස්ථාව දෙමු ගරු චම්පික අමිතුමා.
ඔව් ගරු කතානායකතුමනි, වැදගත් ප්‍රශ්නයක් අපේ මේ මන්ත්‍රීතුමා පැන නැගුවේ. අපි කවුරු දන්න මීතර මුල්ලේ ඇතිවෙච්ච ඛේදවාචකය, ඒ සිද්ධියෙන් පස්සේ කොළඹ කසල දැමීමට ස්ථානයක් නැති වුණා. ඒ අවස්ථාවේදී මාස දෙකක් තුනක් යනකම් තැන් තැන්වල කසල ගෙනින් දැම්ම. නමුත් මහජන විරෝධතා නිසා අවසානයේ කොළඹ නගරයේ කසල අතිවිශාල ප්‍රමාණයක් ටොන් 6000කට අධික ප්‍රමාණයක් ස්ථාන ගණනාවක ගොඩ ගැහිලා ඩෙංගු උදුර ඇති වෙලා අදාළ කොළඹ නගර සභාවටවත් පළාත් සභාවටවත් ඒ පළාත් පාලන පළාත් සභා අමාත්‍යංශයටවත් ඒක විසඳ ගන්න බැරි වුණා. ඒ නිසා එහි වගකීම අපට తాවකාලිකව පැවරුණා 2017 ජූලි මාසේ 7 වෙනිදා. ඒ අනුව අපි తాවකාලික ස්ථානයක් හදාගත්තා අපේ ඉඩම් සංවර්ධන සංස්ථාවට අයිති කෙරවල පිටියේ පිහිටි ස්ථානයක් తాවකාලිකව ස්ථාවර විසඳුමක් ලැබෙන තෙක් වසරකට කසල ගෙනියයි. ඒ අනුව අපි ක්‍රමක්‍රමයෙන් ඒ ස්ථානය දියුණු කළා. වෙන් කරන ලද කසල අරගෙන ඒවයින් කොම්පෝස්ට් හදන්න දිරා යන කසල වලින් තවත් ප්‍රමාණයක් නොදිරන කසල වලින් යම් ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන්න, ඒ වගේම එසේ නොකරන කසල අපි තැන්පත් කිරීමේ ක්‍රියාවලියක් වසරකට බාරගත්තා. නමුත් දැන් වසර දෙකකටත් අධික කාලයක් ගිහින් තියෙන හින්දා ඒ ස්ථානයේ ඒ ධාරිතාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා පරිසරයට ප්‍රශ්න පැන නැගිලා තියෙන විත්තිය මධ්‍යම පරිසර අධිකාරිය අපට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා ගිය වසරේ සැප්තැම්බර් මාසේදී අපි කොළඹ නගර සභාවට දැනුම් දුන්නා විකල්ප ස්ථානයක් හොයාගන්න ව්‍යාපෘති දෙකක් එනවා. එකක් කෙරවල පිටියේම කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් නිර්මාණය වෙනවා. ඒක මේ අවුරුද්දේ නොවැම්බර් මාසේදී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම తాවකාලිකව පළවෙනි පියවර අවසන් වෙනවා අරුවක්කාරු කසල රඳවණේ කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවෙන් අපිට සක්‍රීය පියවරක් ලැබුණේ නැහැ. නමුත් අපි 2019 මේ වසරේ මාර්තු මාසේ 16 වෙනිදා සිට ඒ අරුවක්කාරු ප්‍රදේශයේ හදලා තියෙන කසලංගනේ පළවෙනි පියවරේ කසල ටොන් 600ක් අපිට බාර ගන්න පුළුවන් බව ඒගොල්ලන්ට දැනුම් දුන්නා. ඉතින් මේ පිළිබඳව විටින් විට දැනුම් දුන්නත් ප්‍රතිචාරයක් වෙලා නැහැ. අවසානයේ අපේ පළාත් පාලන පළාත් සභා ඇමතිතුමා වජිර අභිවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ හමුවකුත් තියලා අපි ඒ ගැන පියවරක ගත්තා. අපි අවශ්‍ය පරිසර අවශ්‍යයන් සහ අනිකුත් දේවල් ඔක්කොම අරගෙන තියෙන්නේ. කොළඹ නගර සභාව ඒ කසල බාර දීම සඳහා යම් එකඟතාවයන් වලට පළාත් සභාවත් එක්ක ඇවිල්ලා තියෙනවා. අපි සූදානම් එයා විධිමත්ව බාර ගන්න කෙරවල පිටියේ තවදුරටත් කසල පවත්වාගෙන යන්න බෑ. මොකද එහි ධාරිතාව ඉක්මවා ගිහිල්ලා ඒ ප්‍රදේශයට බලගතු පරිසරික ප්‍රශ්නයක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා කොළඹ නගර සභාව දැන් කළ යුත්තේ අපි විධිමත්ව හදලා තියෙන අරුවක්කාරු කසලංගණයට කසල ගෙනවිත් බාර දෙන්න.
ඔයනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මේක මේ වෙලාවේ තිබෙන ඉතාම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ පළාත් පාලන ඇමතිතුමා තියෙන නිසා දැන් කොළඹ නගර සභාව සීමාව තුළ තිබෙන කුණු වලට මේ දවස් කීපෙ ඔබතුමාලා මොකද කරන්න හදන්නේ? අඩුතන්නේ පරිසර ඇමතිතුමා අතර දැන් ඔබතුමාට උත්තර දෙන්න එකට.
ගරු කතානායකතුමනි, මේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මමත් චම්පි කැමැතුමත් ඒ වගේම වනාත විල්ලුව ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා මම පෙරේදා ගිය සතිය රාත්‍රී ගෙන්නලා සාකච්ඡා කළා. දැනට ඒ සාකච්ඡාවෙන් පස්සේ වනාත විල්ලුව සභාපතිතුමා ඉල්ලීමක් කරනවා, ඔවුන්ට මාසයකට රුපියල් මිලියන 3 බැගින් දීමනාවක් ලබා දෙන්න කියලා මේ හැසිරවීම සහ අනෙක් කටයුතු සම්බන්ධයෙන්. ඒ ගැන අපි අද දවසේ දවල්වරුවේ සාකච්ඡාවක් කළා. ඉක්මනින් බලනවා කොළඹ නගර සභාවත් වනාත විල්ලුව ප්‍රාදේශ සභාවත් එකඟතාවයකට අරගෙන මේ ප්‍රශ්නේ निराකරණය කරන්න මේ දින කීපය ඇතුළත.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු සිසිර ජයකොඩි මැතිතුමා,
ගරු කතානායකතුමා ඉදිරිපත් කරන්න.
ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට
ස්කෝල් එක දාන්න බැයි, ස්කෝලයක් නැති, ස්කෝලයක් නැහැ.
ගරු අධ්‍යාපන මැතිතුමා
නෑනේ එහෙම. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, අයන්නේ එක 2019 වසරේ දී ජීව විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට 2017 වසරේ සිට නව විෂය නිර්දේශ හඳුන්වා දී ඇත. 2. එම විෂය නිර්දේශයට ඒකක 10ක් ඇතුළත් වන අතර එම සියලු ඒකක ඇතුළත් විෂය නිර්දේශ ජීව විද්‍යා ගුරුවරුන්ට මාධ්‍ය තුනෙන්ම ලබා දී ඇත. 3. අපොස උසස් පෙළ ජීව විද්‍යා විද්‍යාව 2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයේ පිටපත් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ලබා දී ඇත. 4. නව විෂය නිර්දේශය සඳහා නිර්දේශිත ප්‍රායෝගික පරීක්ෂණ විෂය නිර්දේශයේ අදාළ නිපුණතා මට්ටම් යටතේ තද කළු අකුරින් මුද්‍රණය කර ඇත. 12 වෙනි ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශය නව විෂය නිර්දේශයට අදාළ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු මාර්ගෝපදේශයේ පිටපත 2017 වසරේ අගෝස්තු මාස 3 වන දින සිට සැප්තැම්බර් මාස 3 දින දක්වා පැවති ගුරු පුහුණු වැඩමුළුවේදී ගුරුවරුන්ට ලබා දී ඇත. ගුරු මාර්ගෝපදේශයේ සිංහල හා දෙමළ මාධ්‍ය පිටපත් 2018 පෙබරවාරි මාස අවසන් සතියේ විද්‍යා විෂය ධාරා උගන්වන සියලුම පාසල්වල බෙදා හැර ඇත. ඒ අනුව ගුරු මාර්ගෝපදේශයේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පිටපත් මේ වෙන විට බෙදා හැර ඇති අතර එම පිටපත් භාෂා තුනෙම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ පළ කර ඇත. 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය සිංහල හා දෙමළ ගුරු මාර්ගෝපදේශ පිටපත් 2018 වසරේ ජූනි මාස 11 සිට ජූලි මාස 31 දින දක්වා පැවති ගුරු පුහුණු වැඩමුළුවලදී ගුරුවරුන්ට ලබා දී ඇත. ගුරු මාර්ගෝපදේශයේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පිටපත් මේ වන විට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර බෙදා හැර ඇති අතර ජීව විද්‍යාව නව විෂය නිර්දේශය හා 13 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය පළ කර ඇත. ආයන්නේ 1. නව විෂය නිර්දේශය පිළිබඳව ජීව විද්‍යා ගුරු භවතුන් දැනුවත් කිරීම සඳහා 2017 වසරේදී හා 2018 වසරේදී වැඩසටහන් පවත්වා ඇත. මෙම වැඩසටහන් ඇමුණුම එක යටතේ දක්වා ඇත. 2. අදාළ නොවේ. 3. සම්පූර්ණ විෂය නිර්දේශයේ ඉහත ආ කොටසේ දක්වන පරිදි මේ වෙන විට ලබා දී ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි
ආන්න
අත ප්‍රශ්නය. දැන් කතානායකතුමනි, ජීව විද්‍යා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ ප්‍රශ්නේ. අපි ඉදිරිපත් කළා සිංහල මාධ්‍යයේ සහ ද්‍රවිඩ මාධ්‍ය සිසුන්ට එම භාෂාවලින් දීලා නැහැ විෂය නිර්දේශයේ සමහර කොටස් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි පළකලේ කියලා. මගේ ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු කතානායකතුමනි, අද අවාසනාවන්ත විදියට අද තමයි ජීව විද්‍යා උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දවස. දැන් මීට මාසයකට පෙර අධිකරණ ඉදිරියේ ගුරුවරු 357ක දිවුරුම් ප්‍රකාශ සහිතව මේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටලු පිළිබඳව අධිකරණයේ ඉදිරියේ නඩුවක් පැවරුවා. විශාල මුදලක් වියදම් කළා. ගුරුවරු පිරිසක් තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු පැවරුවේ ප්‍රසමක් ඉදිරිපත් කළේ. ඇමතුමා කියන විදිහේ සරල ප්‍රශ්නයක් නම් දෙමව්පියොත් ගුරුවරු 357ක් දිවුරුම් ප්‍රකාශ සහිතව පෙස්සමක් ඉදිරිපත් කරන්නේ නැහැ මේ විෂය නිර්දේශයේ ගැටලු නොතිබුණා නම්. ඉතින් එහෙම පැහැදිලි ගැටලුවක් තිබුණ නිසා තමයි අධිකරණ ඉදිරියේ නඩිපැවරිය ඔබතුමා ඒ පිළිබඳව දන්නවද කියලා මම පළමුවෙන් අහනවා මගේ අතට ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි අධිකරණ ඉදිරියේ නඩුපැවරූ පමණින් ගැටලුවක් තිබේද කියලා කියන්න බෑ. ඒ වගේම මේ විෂය නිර්දේශ ගරු කතානායකතුමනි විටින් විට වෙනස් කරනවා. විශේෂයෙන්ම අපි නව අධ්‍යාපනයේ නවීකරණය වෙනකොට විටින් විට විෂය නිර්දේශ වෙනස් කරනවා. එතකොට යම් යම් ගුරුකුල තියෙනවා. සමහර මට මතකයි ගරු කතානායකතුමනි 2015 අපි එනකොට ගුරුකුල හදාගෙන ඉන්නවා. ඒගොල්ලෝ පොත් ලියන්නෙත් ඒගොල්ලෝ තමයි විෂය නිර්දේශය හදන්නෙත් මේවා යාවත් කාලින් වෙන්න දෙන්නේ නැහැ. ඒවා ටියුෂන් පන්ති වලට ඕන විදිහට ගොඩක් ඒවා යනවා. හැබැයි ඒ විදිහට අපි කරන්නේ නැහැ. අපි විෂය නිර්දේශ වෙනස් කරනවා. ඒ වගේම මේ දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න හදන්නේ විෂය නිර්දේශය ඇතුළත් කරලා දැන් ඉස්සර අපි විශ්වවිද්‍යාල යන කාලේ ගොඩක් වෙලාවට මේ අර ප්‍රශ්න පත්‍ර පහක් විතර ගත්තාම අපි දන්නවා මොනවද එන ප්‍රශ්න කියලා. දැන් මේවා ඔක්කොම වෙනස් කරගෙන යන්නේ. එතකොට මේ විෂය සම්බන්ධයෙන් මේ ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙන් උත් ආව ප්‍රශ්න. එතකොට එක මහාචාර්යවරයෙක් මේ සදුම්ලත් කමිටුවකින් ගරු කතා නැතුව හදනකොට තවත් කට්ටියක් ඒක පරණ හදපෝ ඇවිල්ලා කියනවා නෑ මේක නෙමේ අරකයි මේ එන්න ඕනේ කියලා. මේ වගේ විවිධ මත සහ විවිධ දේවල් තියෙනවා. ගුරුවරුත් බලනවා සමහර අය අපි හැමදාම උගන්වපු එක උගන්වන එක ලේසි. මේ නිසා අපිට මේක ගැටලු සහගතයි. ඒ නිසා අපි පරණ එකම දාන්න ඕනේ කියලා ගිහිල්ලා මේවා කරනවා. ඔය වගේ ගැටලු තියෙන්නේ ගරු කතානායකතුමනි. ඉතින් ඒ නිසා මේ දින වකවානුව එක ගරු මන්ත්‍රීතුමා දීලා තියෙනවා කවද්ද මේ මාර්ගෝපදේශන දුන්නේ, කවද්ද බෙදා හැරියේවා, කවද්ද පුහුණු කරේ. මේ පිළිබඳව වැරදක් තියෙනවා නම් ඔබතුමා මට පාසලත් එක්ක දෙන්න. මෙන්න මේ පාසල් වල මේ වෙනකොට හම්බුලා නැහැ කියලා මම ඒ පිළිබඳව විමර්ශනයක් දාලා පියවර ගන්න.
ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතර ප්‍රශ්නේ මේ වෙනිටත් ගරු ඇමතුමාට රජයේ පාසල් වල ගුරුවරු සියලුම ජාතික පාසල් වල ගුරුවරු ජීව විද්‍යා විෂය නිර්දේශයේ මේ තියෙන ගැටලු පිළිබඳව ලිඛිතව මේ වෙනිදි ඉදිරිපත් කළා තියෙනවා. ඔබතුමාගේ අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් පිළි අරන් තියෙනවා මේ විෂය නිර්දේශයේ ගැටලුවක් තියෙනවා. ඒ වගේම සිංහල මාධ්‍යයෙන් සමහර විෂය කොටස් ලබා දීලා නැහැ කියලා. ඒ නිසා ඔබතුමා මම හිතන්නේ මේ ගැටලුව අද විභාගයේ පවත්තන දවස මේ ප්‍රශ්නේ මීට කලින් කීප විටක් අපි අවධානය යොමු කළා. ඔබතුමා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න උත්සාහ කරන නිසා තමයි අධිකරණයේ ඉස්සරහා විශාල වියදමක් දැරලා ඒ දෙමව්පියොත් ගුරුවරුත් නඩු පැවරුවේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි විෂය ධාතික අධ්‍යාපන ආයතනයේ මේ අදාළ ජීව විද්‍යා විෂය උගන්වන සහ විෂය නිර්දේශයේ සකස් කරන ගුරුවරු ඒ සඳහා නියමිත අදාළ විෂය අධ්‍යයනය කරපුවායි නෙමෙයි. ඒ නිසා ඔබතුමාගෙන් අපි ඉතාම කාරණික ඉල්ලනවා ජාතික අධ්‍යාපන ආයතනයේ මේ විෂය මාලාව සකස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ගුරුවරු අදාළ ශාස්ත්‍රය පිළිබඳ දැනුවත් අය නෙමෙයි, ඒ අය වෙනත් උපාධි ලබාගත් අය. ඒ නිසා ඔබතුමා ජීව විද්‍යා ප්‍රශ්නපත්‍රයේ තියෙන විෂය නිර්දේශයේ වැරදි රාශියක් ඒ ගුරුවරු ලිඛිතව ඉදිරිපත් කළ තියෙනවා. ඒ නිසා දරුවන්ගේ ප්‍රශ්නය එහෙම මගහරින්න යන්න එපා. ඔබතුමා මේක පැහැදිලි ගැටලුවක්.
හොඳයි.
මේ විෂය නිර්දේශයේ පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරි කාලෙවත් ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලනවා.
ගරු කතානායකතුමනි කිසි විටකත් මම මේ සභාවේ හෝ අධ්‍යාපන ඇමතිවරයා විදිහට කිසි විටක මගහැරලා යන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබතුමාලා දන්නවා මේ ඕන වෙලාවක අතුරු ප්‍රශ්නයක් ඇහුවත් මම උත්තර දෙනවා. විශේෂයෙන්ම මේ ජීව විද්‍යා මේ ගැටලුව සම්බන්ධයෙන් විෂය සම්බන්ධයෙන් මාස ගානකට ඉස්සෙල්ලා මම අදාළ නිලධාරීන් කැඳෙව්වා. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය කැඳෙව්වා. ඒකේ ශාස්ත්‍රීය සභාවේ සභාපතිතුමිය මේ සභාපතිතුමා කැඳෙව්වා. ඊට අමතරව මේ ජීව විද්‍යා විෂය සකස් කරන අය සහ මේ විෂය නිර්දේශයට අදාළ නිලධාරීන් කැඳෙව්වා. මගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරු ඇතුළු මේ සියලුම අය කැඳෙව්වා. විභාග කොමසාරිස්වරයා කැඳෙව්වා. කැඳවල පැය 3-4කට වැඩිය මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනු ලැබුවා. මේ ඔක්කොටම කිව්වා මේ ඔබතුමා කියපු දේ සම්බන්ධයෙන් ඔය මාධ්‍යවලත් ගිය නිසා මේ සම්බන්ධයෙන් මේ මාධ්‍ය මගේ මාධ්‍යයක යටත් එන්න කියලා මෙන්න මේ විවේචන තියෙනවා මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න කියලා. ඒ සාකච්ඡාවේදී පැහැදිලිව ඒ මාධ්‍යවල සහ ඔබතුමාලා කියන එක නෙමෙයි ඇත්ත. යථාර්ථය ඒක නෙමෙයි. අත් වශයෙන්ම මේ ගැටලුව අපි එදාම විසඳුවා. විසඳලා අවශ්‍ය පියවර ගත්තා. අපිට පුළුවන්කමක් නැහැ මේ වෙනස්කම් කරනකොට මේ වෙනස්කම් කරගෙන යන්න ඕනේ. අපිට මේ සමහර ගුරුවරු මේවට කැමති නැහැ, අලුත් වෙනස්කම් කරන්න, නවීකරණය කරන්න කැමති නැහැ. ඉතින් අපිට ඒතන ඉඳලා ඉන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ඉක්මනින් මේ දැනුම වෙනස් වෙනවා. ඇත්තටම 1900 වෙද්දී ගරු කතානායකතුමනි දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න අවුරුදු 100ක් ගත වුණා. 1945 දෙවන ලෝක යුද්ධය වෙද්දී දැනුම දෙගුණකින් වෙනස් වෙන්න ගත වුණේ අවුරුදු 25යි. අද මේ තාක්ෂණයත් එක්ක නවීන ලෝකයට යනකොට අද දැනුම දෙගුණයක් වෙන්න ගත වෙන්නේ මාස 13යි. එතකොට අපිට මේ හැමදාම අර අපි විශ්වවිද්‍යාල යන කාලේත් අර පරණ මේ නෝට් එක තියාගෙන ඒක දිය වෙනකන් උගන්වනවා. එතකොට මේ ජීව විද්‍යාව ඉදලා ඔක්කොම වෙනස් වෙනවා. අපි මේ ශාස්ත්‍රීය සභාවේ සභාපතිර විදිහට පත් කරලා තියෙන්නේ ජයදේව උවන්කොට මහත්තයා, මේ මහාචාර්ය, මේ එක්සත් ජාතික පක්ෂයවත් එහෙම නෙමෙයි. අපි මේ ගත්තේ අලුතෙන් හිතන හොඳ කවුරුත් පිළිගන්න අලුතෙන් මේ අපේ අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපනයේ මේ වෙනස්කම් කරන්න පුළුවන් කෙනෙක් නිසා ශාස්ත්‍රීය සභාවේ සභාපතිවරයා කරා ජයදේව උවන්කොට මැතුමා. එතුමත් කැදෙව්වා අපේ දා. ඉතින් ඒ නිසා මේ විෂය සම්බන්ධයෙන් ඒ ගැටලුව නිරාකරණය කරලා තියෙන අපිට බෑ. අපිට ටියුෂන් වලට ඕන ආකාරයට හෝ එහෙම නැත්නම් ගුරුවරුන්ට උගන්වන්න ලේසියට අනුව විෂය නිර්දේශ හදන්න බෑ. මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම කියන්න ඕනේ ගරු කතානායක.
හොඳයි, බොහොම ස්තුතියි ගරු කනක හේරත් මැතිතුමා, චැපල් සේවා මැතිතුමා ගැතිමට, ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු විමන වීර දිසානායක මැතිතුමා
අහනවා ගරු කතානායකතුමනි.
ගරු අභ්‍යන්තර සුරක්ෂිකාරි පළාත් සභාවේ මිතුමා,
ගරු කතානායකතුමනි, ප්‍රශ්නේ ආයන්නේ 1 2 3 පිළිතුරව ආයන්නේ 1. ගරු මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාවට අනුව සියලුම සානදායි මෝටර රථ ආයනන බලපත්‍ර නිකුත් කිරීම 2015/11/20 දින සිට නවත්වන ලද බැවින් පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීම සඳහා වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛන අංක 1 ඇලිරක් 2013 අවලංගු විය. එදිනෙන් පසු එම චක්‍රලේඛනයේ ප්‍රකාරව කිසිදු මන්ත්‍රීවරයෙකුට තීරුබදු සහිත වාහන ලබා දී නැත. ආයන්න ප්‍රශ්නේ 2 අදාළ නොවේ, ආයන්න අදාළ නොවේ.
දරු කතානායකතුමනි, එකම කාලවකවානුවක පළස්සවාට තේරීපත්තුණු මන්ත්‍රීව කොටසකට වාහන ආනයන බලපත්‍ර දීලා තියෙනවා. ඒ කාල සීමා තුනම පත්වෙච්ච තාපිරිසකට මේක දීලා නැහැ. ඒක ඔබතුමාලාගේ පක්ෂයටත් එක්කම අදාළ මම මේ අහන ප්‍රශ්නේ. එතකොට එකට පත්වෙන අයගෙන් කොටසකට දෙනවා, කොටසකට දෙන්නේ නැහැ. ඒ තමුනාසලා චක්‍රලේඛන කලංග කරලා තියෙනවා නම් කරුණාකරලා ඒක වළංගු කරන්න. මේක අසාධාරණයි. කොටසකට දීලා කොටසකට නොදෙන එක අසාධාරණයි කියලා පිළිගන්න ඕන ඔබතුමා. එකම පත්වීම එකම විදිහට පත්වලා දිස්ත්‍රික් මැතිවරණයකින් කොටසකට දීලා අවුරුදු 2 කමාරක් සේව මේ දුර කාලයේ දරුවාට දීලා තියෙනවා. අවුරුදු 2 කමාරක්.
ගතානාගතුමනි, මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාරණේ සත්‍යතාවයක් තිබෙනවා. චක්‍රලේඛන අනුව යම් ගැටලුවක් පැනගිලා තිබුණත් දැනට මතුවෙලා තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මොකද අපිට තාම සංඛ්‍යාලේඛනයක කරුණක් අපිට හරියට වාර්තා වෙලා නැහැ. මන්ත්‍රීවරු දෙදෙනෙකුට 11/20 පසු නිකුත් කරයි කියලා කියනවා. නමුත් අපිට ඒක තාම සනාථ කරගන්න බැරි වෙලා තිබෙනවා. එසේ සනාථ වෙනවා නම් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වෙනම දීලා තිබෙන කාරණය පිළිගන්න වෙනවා. ඒක වැරදි කියලා, මොකද ඒක කණ්ඩායමකට පමණක් සැලකීම. ඒ අනුව කැබිනට් පත්‍රිකාව සකස් කරමින් තියෙනවා, ඉක්මනින් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
ගරු පරාසම් මන්ත්‍රීතුමා, ඇත්තටම පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා ඒ සම්බන්ධයෙන් මතුවරු බොහෝ ගන්නා. ඔව්, දෙවෙනි ප්‍රශ්නේ
ඉදිරිමත් කරන්න ඕන. දැන් ඇත්තටම උතුරු පළාත් සභාවේ ඔක්කොටම වාහන බලපත්‍ර දුන්නා මෙතුමා පිළිගන්නවා ඒක. එතකොට ලංකාවේ හැම පළාත් සභාවකම ගියාන්ඩුවෙන් ආපු චක්‍රලේඛනයක් අනුව අවුරුදු 2 කමාරක දුර කාලයේ දරපු අයට බලපත්‍ර දුන්නා. ඒ දැන් අවුරුදු 5 දුරේ දරපු අයට ඒක දීලා නැහැ. ඉතින් ඇත්තටම මේක සාධාරණ නැහැ ගරු එමෙතුමා.
ඒක තමයි කිව්වනේ කැබිනට් පත්‍රයක් දානවා කියලා.
ඔව්.
නැත විමල වීර මන්ත්‍රීතුමා කියන කාරණේ ඇත්ත. ඒ නිසා අපි දකුණු පළාත් සභාවේ මම නම් කියන්න කැමති නැහැ, මන්ත්‍රීව දෙදෙනෙකුට 11/20 පස්සේ නිකුත් කරයි කියලා වාර්තා වෙනවා. ඒ ලියකියවිලිත් මම ඉල්ලලා තිබෙනවා. ඒ දෙකත් අමුණලා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම කටයුතු කරනවා.
හරි. හදයිනේ මාගේ මන්ත්‍රීතුමා. ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා කුෂිකර්ම ගාමි ආචාර්ය ප්‍රඥා මැතිතුමාගේ ඇසීමට
මම අහන ගරු කථානායකතුමනි
ගරු කථානායකතුමනි එතුමගේ ප්‍රශ්නයට පළවෙනි පිළිතුර හෙක්ටයාර 13306යි දෙවැනි කොටස හෙක්ටයාර 13201යි තුන්වෙනි කොටසට පුරන් කුඹුරු වගා වගා කලේ නම් දල වශයෙන් මෙට්‍රික් ටොන් 9720ක් අස්වැන්න ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. හතරවෙනි ආයන්න හෙක්ටයාර 1108යි ඒ ආයන දෙවැනි කොටස කෘමිහානි පලිබෝධහානි අවම කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා ගොවි සංවිධාන වෙත යැවීම මගින් ගොවීන් දැනුවත් කිරීම ඒකේ දෙවැනි කොටස වගාහානි තර්ජනයේදී හානියේ ස්වභාවය අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගෝචර සංවර්ධන දෙපාර්තමේන්තුව එම හානිය අවම කර ගැනීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීම තුන්වෙනි පිළිතුර ඒකෙම නියගය හා ගම්වතුර වළක්වා ගැනීම සඳහා 2017-2018 වසරවලදී වැව් අමුණු පිළිසකර කර ගැනීම තුළින් ජලය සංරක්ෂණය සඳහා 2018 වර්ෂයේදී මිලියන 133ක් වියදම් කර ව්‍යාපෘති 186ක් ද 2017 වර්ෂයේ මිලියන 207ක් වියදම් කර ව්‍යාපෘති 266ක් ද නිම කර ඇත. 2018 වර්ෂයේ තුලදී ගොවි සංවර්ධන ගොජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ගොවි සංවිධාන දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් බස්නාහිර පළාත් සභාව තුල ක්‍රියාත්මක කර ඇත. පුරන් කුඹුරු වගා කිරීම ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ 2017 වර්ෂයේදී පුරන් කුඹුරු අක්කර 4915ක් ද 2018 වසරේ අක්කර 2907ක් ද ලෙසද බස්නාහිර පළාත් සභාව තුළ සම්බන්ධනය කර ඇති අතර වාර්ෂිකව මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. එතුමගේ ආයන්නේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට පිළිතුර 2018 යලකන්නේ අදාළ වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් වගාහානි ගොවීන් සඳහා වන්දි මුදල් නිදහස් කිරීම දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර 2019/8/15 දිනට දෙන වෙන විට ගෙවීම අවසන් කටයුතු කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගොවීන් ගොවි පවුල් 1913ක් සඳහා රුපියල් මිලියන 27කට ආසන්න ප්‍රමාණයක් මුදලක් ගෙවීමට කටයුතු කරනු ලැබේ. එතුමගේ ප්‍රශ්නේ ඈයන්න කෘෂිකාර්මික කටයුතු හරහා වෙනත් ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය අවසර ලබා දී නොදෙන බව ගෝජන සම්බන්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් වාර්තා කර ඇත. ඇයන්නේ දෙවැනි කොටස අදාළ නොවේ, තුන්වෙනි කොටස අදාළ නොවේ, හතරවෙනි කොටස අදාළ නොවේ.
ඔව්, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කථානායකතුමනි, දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ බස්නාහිර පළාත සහ වයඹ පළාත ආවරණය කරගන්න පුළුවන් විදිහට මරදගහමුල වීගබඩාව සහ සහල් අලවි මධ්‍යස්ථාන පසුගිය රජයේ විසින් ඉදිකරනු ලැබුවා. එතකොට මෙපමණ විශාල අස්වැන්නක් ලැබිලා මෙපමණ විශාල භූමි ප්‍රමාණයක වගා කටයුතු කෙරෙද්දී මේ හදලා තියෙන සහල් ගබඩාව සහ යලවිසල් මේ වෙනකන් විවෘත කරලා ඒ වැඩ කටයුතු ඔබතුමාලාගේ රජයේ අවුරුදු 4ක් පුරාවට කරලා නැහැ. ඒ වගේම තමයි මිලියන 1000ක මුදලක් මේ වෙද්දී සමුපකාර ක්‍රමයක් යටතේ ගොවීන්ට සහ ඒ වීමෝල් හිමියන්ට ඒ වී මිල දී ගැනීම සඳහා මේ ආණ්ඩුව වෙන් කරලා තියෙනවායි කියලා ප්‍රචාරය කෙරුවත් මේ බස්නාහිර පළාතට සහ ගම්පහ දිස්ත්‍රික්කේ විශේෂයෙන්ම මේ මුදල ලබා දීලත් නැහැ. ඒ ගැන ඔබතුමාගේ අදහස මම දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, එතුමා කියපෝ මරදගහ මුල
වෙළඳ ගබඩා වීයලි මණ්ඩලයේ ගබඩා සංකේතනේ අපි ගියා වෘද්දෙත් වී ගබඩා කරලා තියෙනවා. දැනටමත් වී කොටසක් ඒ ස්ථානයේ ගබඩා කරලා තියෙනවා. ඒක දැනට පරිහරණයට අරන් තියෙනවා. දෙවෙනි කාරණේ අපි මේ ගොවීන්ගේ වන්දි ගෙවීමේ වැඩසටහන ගරු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවෙත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරත් ඒ වගේ මොණරාගලත් පහුගිය දවස් ගිය සතිය අපි ගෙවන්න පටන් ගත්තා. 15 වෙනිදා වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පූර්ණම ගෙවීම ඉවර කරනවා මේ මාසේ 15 වෙනිදා වෙනකොට. ගම්පහ දිස්ත්‍රික්කයේ රටේ ලංකාවෙම ගෙවලා ඉවර කරනවා.
ඒ මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා වීමෝල් හිමියන්ට සමුපකාර ක්‍රමයක් යටතේ වීමලි දෙය ගැන. ඒක ගැනයි මම ඇහුවේ තුමාගේ.
වීමෝල් හිමියන්ට සම්පකාර වැඩසටහන යටතේ දැනටමත් වීමෝල් හිමියන් 300 දෙනෙකුට අවශ්‍ය සහන සපයලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අද ජීවන විද්‍යම් කමිටු රැස්වීමේදී සාකච්ඡා කරා දැනට වීයලවි මණ්ඩලයේ තියෙන සතුව තියෙන වී තොගත් දිසාපතිවරුත් එක්ක සාකච්ඡා කරලා ඒ වීමෝල් හිමියන්ට ඒක බෙදා දෙන්න. මොකද ටෙන්ඩර් කරන්න ගියොත් පුද්ගලයෙක් එක්කෙනෙක් දෙන්නේ ගන්න. ඒක නිසා ඒ අපි සම්වර්ධනය කරගන්න සහන ලබා දුන්නු වීමෝල් හිමියන්ට ඒ වී ටික බෙදලා දෙන්න කටයුතු
කරා. හොඳයි. මන්තුමා
තානායකතුමනි, දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙන් කරමු මුදල් ලැබෙනවද කියන එක යහනේ 15 වෙනි දෙනෝගේ වන්දි. වන්දි නෙමෙයි වීමෝල් හිමියන්ට වීමිලි දී ගන්න වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙනවද කියලා යහන්නේ.
ඒ ගම්පහ දිස්ත්‍රික්කයටත් අනිත් දිස්ත්‍රික්ක වලට අදාළ වෙන විදිහට ඒ ගෙවීම කරනවා.
ඒ මුදල් දෙනවා ගන්න.
මුදල් දෙනවා.
හරි. ගර්මන්ති මහන්සේ ගරු
දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මෙතනදී ඔබතුමා කිව්වා මේ වගා නොකරන කුඹුරු වෙනත් ආර්ථික කටයුත්තකට යොදා ගන්න එහෙම වැඩපිළිවෙලක් අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. දැන් මේ වෙද්දී අපි අර කලින් ප්‍රශ්නයකදී දැක්කා අපේ පාටලී හිටපු පාටලී ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා මේ ওই මුතුරාජවෙල ප්‍රදේශයේ කුණු එක්රැස් කිරීම සඳහා පාද්මින් සංවර්ධන මණ්ඩලයෙන් ලබා දීලා තියෙනවා කියලා බිම් ප්‍රමාණයක්. ඒ වගේම මේ වෙද්දි සීග්‍රේන් පහත්බිම් සංවර්ධන මණ්ඩලය ඉඩම් ගොඩ කරමින් ව්‍යාපාරික ස්ථානවලට බදු දෙමින් යනවා. කිසිම ටෙන්ඩර් පටිපාටියක් නැහැ. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට ඒ අදාළ කෘෂිකර්ම ඒ පළාත් නියෝජිතයින්ට සහ ප්‍රාදේශීය නියෝජිතයින්ට වගකීමක් දීලා නැහැ. ඒ කලාපයේ තුල මේ කටයුතු කරන්න මුළු මුතුරාජ වෙළම කුඹුරු ආඥා පනතට පටහැනිව මේ වෙද්දි ගොඩ කරමින් විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. ඉතින් මේක මීගමු කලපුවටත් ඒ වගේ මේ හරහා ගලා යන හැමිල්ටන් නැලටත් දැඩිව බලපානවා. මේ වෙනුවෙන් කෘෂිකර්ම ඇමතිවරයා විදිහට ඔබතුමාට පැමිණිලි ලැබිලා තියෙනවද? ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම අහන්න කැමතියි.
ඒක ගරු චම්පිකර අනික මැතිතුමා
ආ ප්‍රකාශ කළා මේ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ මුතුරාජවෙල ගොඩ කරගෙන යනවායි කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව පුජ්‍යලික අංශර දෙනවා කියලා අමූලික අසත්‍යයක්. මුතුරාජවෙල කලාපයේ ගත්තම කලාප තුනක් තියෙනවා. ඒ මුළු කලාපෙම එකක් තමයි සංරක්ෂිත ප්‍රදේශය. අනික තමයි සංවර්ධනය සඳහා යොදා ගන්නා ප්‍රදේශය. කෙරවල පිටිය බලාගාරය, ෂෙල් ගෑස් එක ආදී පිහිටලා තියෙන මේ සංවර්ධන කලාපේ. ඊළඟට ඒ දෙක අතර තියෙනවා සම්ප්‍රේෂණ කලාපේ, එහෙම නැත්නම් බෆර් සෝන් එක. පහත්පින් සංවර්ධන මණ්ඩලය සංවර්ධන කලාපය තමයි සංවර්ධනය කරන්නේ. එකම ඉඩමක්වත් ටෙන්ඩර් පටිපාටියෙන් පිට ලබා දීලා නැහැ. ඒ බව මම බොහොම පැහැදිලිව කියන්නම්.
හොඳයි, බොහොම ස්තුතියි.
ක්‍රමවේදයෙන් නැත්තම් ඒක ඉදිරිපත් කරයි මම ඒක ඒක ලබා ගන්න. මම ඇහුවේ දැන් ඒ අවට තියෙන කුඹුරු නාමලේඛනයට යටත්ව තියෙන කොටස් මේ වෙද්දි ගොඩ කෙරමින් පවතිනවා. ඒ වෙනුවෙන් එතුමාට පැමිණිලි ලැබිලා තියෙනවද? ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම ඇහුවේ.
ගෞරව ඇමතිතුමා.
ගරු කතානායකතුමනේ පැමිණිලි ලැබිලා තියෙනවට නීතියානුකූලව කටයුතු කරලා තියෙනවා. කාගේ හරි තවත් එතුමාටත් ඉදිරිපත් කරන්න තියෙනවා නම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අපි ඒ වෙනුත් නීතියානුකූලව කටයුතු කරා.
බොහොම ස්තුතියි. ගරු බිමල් රත්නායක මැතිතුමා.
මහානා ගරු
කතානායක. ඔබතුමා අසීමිතවට මේ ලේකම් කාර්යාලයෙන් පොඩි පැහැදිලි කිරීමක් කියලා තියෙනවා. නාය පත්‍රයේ ප්‍රශ්නාංක 584/19 ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ තිබු මෙම ප්‍රශ්නයේ පිළිතුරු ලබා ගැනීම සඳහා කර්මාන්තව වාණිජ කටයුතු දීර්ඝ කාලීන වවතන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමපකාර සංවර්ධන සවෘත්‍ය පුහුණුවා නිපුරතා සංවර්ධන මාත්‍රය වෙත 7 ජූනි 7 වෙනිදා යොමු කර තිබුණි. කෙසේ වුවද ප්‍රශ්නය තම අමාත්‍යාංශයේ විෂය පරිදාත් නොවන බව මාමාත්‍ය ලේකම්රයාගේ 5/8/9 දින ජනාධිපතිමගෙන් ඊයේ දින 5 පාර්ලිමේන්තුවට ජනම් දී ඇත. මෙලෙස මාස දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව ප්‍රශ්නයේ තම අමාත්‍යාංශයේ විෂයපතිරයත් නොවන බව ජනම් දීම හේතුවෙන් ප්‍රශ්නය නැවත අදාළ අමාත්‍යාංශයට කල්වල ඇතිවීම කිරීමට තිබූ අවස්ථා මගහැරී ඇති බව දන්වා සිටින අතර කෙසේ වුවද ඉතා කඩිනම් පිළිතුරු ලබා ගැනීම සඳහා ප්‍රශ්නයේ අදාළ අමාත්‍යාංශයට යොමු කරන ලෙස නියෝග කරන බව දන්වනු කැමැත්තෙමි.
නායකතුමනි, ඔබතුමා දන්නවා දැන් මේ ප්‍රශ්නයට දාලා කරන අමාත්‍යාංශය සොයා ගැනීම දුෂ්කරයි. මොකද ඒකට දැන් මම දන්නවා මේක BOI එක යටතේ තිබෙන නිසා මේ ආයතනය මේ තියෙන්නේ තුල්හිරිය පේශකර්මත ශාලාවේ භූමියේ ජීව මේ පදිංචිව සිටින අවුරුදු 20 කණක් තිස්සේ ඉන්න සේවක පවුල් 43ක් නිරපාදමීම සම්බන්ධ ප්‍රශ්නය. ඒත් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා මාස ගණනාවක් වෙනවා. ඒ නිසා ආණ්ඩුව විෂයන් වෙනස් කරනවා, ඇමති වෙනස් කරනවා. ඒ නිසා ඇත්තටම මං හිතන්නේ අමාත්‍යාංශ කීපයක් කරෙන්න අපිට පුළුවන් කියලා මේ ආයතන කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඇමතිරු දන්නෙත් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා, මා දැන් දන්නාත් පරිදි මේක BOI එකට අදාළ වෙන්නේ. ඒ නිසා මේක ජාත්‍යන්තර මොනවාද වෙළඳ කටයුතු පිළිබඳ සේට යොමු කරලා ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න
කියලා. හොඳයි. ගරු අනුර සිද්නි ජයරත්න මැතිතුමා
අහනවා. ගරු කතානායක
අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු
පළවෙනි එක භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාලයෙන් විසින් වාර්තා කර ඇති පරිදි 2010 මැයි මාස සිට 2015 දක්වා වසර දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි කැණීම් කටයුතු සඳහා පුද්ගලයන් 243කට සහ මේ දක්වා GSMB තාක්ෂණික සේවා පුද්ගලික සමාගමට බලපත්‍ර නිකුත් කර ඇත. බලපත්‍ර රාබීන්ගේ නම ලිපිණ ඇතුළු ලේඛනයේ ඇමනු මං එකලෙස ඉදිරිපත් කරමි. කියවන්න ඕනේ සභාගත කරන්න නේද? ඈ
ටිකක් කියවන්න.
243ක් කියවන්න බීරා.
නම් 243 අවශ්‍යද ගරු මන්ත්‍රීතුමා?
එහෙන 243ක් නම් ලිපිණ ටෙලිෆෝන් මේක.
එහෙන එහෙන සභාගත කරන්න.
ඔබතුමාට ඊළඟට ප්‍රශ්නයක් ඒකෙන් අන්නම් ආයිදාස ප්‍රශ්නයක් අහන්න බලවන්නේ. ඊළඟට පැවති පාරිසරික ගැටලු මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම වැලි කැණීම් සඳහා බලපත්‍ර රජයට අයත් සමාගමක් වන GSMB ටෙක්නිකල් සේවා පුද්ගලික සමාගමත නිකුත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම වැලි කැණීම් බලපත්‍ර GSMB තාක්ෂණ සේවා පුද්ගලික සමාගමත නිකුත් කර ඇත. පරිසර හානි සිදු කරමින් සිදු කරනු ලැබූ වැලි කැණීම් බලපත්‍ර අත්හිටවා පරිසර හිතකාමී ලෙස ඉදිරිපත් ඉදිකිරීම ක්ෂේත්‍රය සඳහා ඕමිලකට වැලි සැපීම යන කරුණු පාදක කරගෙන රජයට අයත් GSMB තාක්ෂණික සේවා පුද්ගලික සමාගමත නිකුත් කර ඇත. ගරු ඊළඟට තියෙන්නේ පැරණොගනි.
ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක් අවශ්‍යද?
ඔව්. ගරු කතානායකතුමනි, දැන් මේ මම ගරු ඇමැතිතුමාගේ නාමලේඛනයේ මට පුළුවනි නම් ඔබතුමාගේ පිළිතුර සඳහන් කරන්න. මොකද මේ දැනට ගරු කතානායකතුමනි, දැන් මේ දීලා තියෙන බලපත්‍ර වල මං හිතන්නේ ඔය ස්ථානේ නැහැ. මේ වෙනකොට රාත්‍රියට සෝමාවතී ප්‍රදේශයෙන් ගරු ඇමැතිතුමාගෙන් මං අහනවා, සෝමාවතී අසබඩ මහවැලි ගඟෙන් සතියකට දෙවතාවක් විතර වැලි ටිපර 200ක් විතර එනවා හිටපු ගම. එතකොට ඒ ගැන ගරු ඇමැතිතුමා එහෙ කාගවත් බලපත්‍ර දීමක් සඳහන් වෙලා නැහැ මම දන්න හැටියට මේ භූවිද්‍යා පතල් කණීම් කාර්යංශයේ. එතකොට ඒ වැලි ප්‍රවාහනය කරගෙන එන්නේ එහෙම ගැන ඇමැතිතුමා දැනුවත් වෙලා තියෙනවද දන්නේ නැහැ. වැලි ටිපර 200ක් වමන එනවා.
මම පළවෙනිටම ඔබතුමාට මේ ලයිස්තු අතරම දෙන්නම්. එතකොට මේක ගරු කතානායකතුමනි, මේ මනම්පිටිය ප්‍රදේශයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමයි මං හිතන්නේ ලංකාවේ වැඩිම වැලි ජනනය වීම සිද්ධ වෙන්නේ. මේකේ විශාල වංචා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියන එක ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කරන එක ඇත්ත. ඒක අද ඊයේ නෙමෙයි, එදා ඉඳන්ම සිද්ධ වුණා. අතිගරු ජනාධිපතිතුමා විශේෂ භාර ඇමතිවරයා වශයෙන් වැඩ භාර ගත්තට පස්සේ මේ පෞද්ගලිකව කරන වැලි කැණීම් සියල්ලම නවත්තලා රජයේ ආයතනයක් වන GSMB ටෙක්නිකල් ආයතනයට මේ බලපත්‍රය ලබා දුන්නා. මොකද ඒ තරම් වැලි ජාවාරම් සිදු වෙනවා මේ ප්‍රදේශය තුල තමයි ලංකාවේ වැඩිම වැලි ජනනය වෙන්නේ. එතකොට ඒම රජයට බාර දුන්නත් ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන විදිහට විශාල වංචා විටින් විට සිදු වෙනවා. ඒ නිසා අධිකරු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා විශේෂභාර ඇමතිවරයා වශයෙන් ජනාධිපති විමර්ශන ඒකකයට මේ සඳහා වාර්තාවක් සපයන්න කොහොමද මේ වංචා ටික නැති කරන්න පුළුවන් විදිය කියලා. ජනාධිපති විමර්ශන ඒකකයේ මගින් කරුණු 10ක් ඉදිරිපත් කරලා තිනා මෙන්න මේ ක්‍රියාදාමය කටයුතු කිරීමෙන් මේක නවත්තන්න පුළුවන් වෙයි කියලා. වර්තමානයේ වෙනකොට GSMB ටෙක්නිකල් ආයතනය මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරලා ඉවරේව තිනවා, සමහරව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක ඉවර වෙනකොට මේ වංචා සහගත දේවල් නතර වෙයි කියලා. නමුත් ඔබතුමා කියනවා වගේ අපි දැක්ක පහුගිය කවස්වල අර පොලිස් හමුදා නිලධාරිනුත් මරුමුවට පත්වෙච්ච අවස්ථා තිබ්බා. මේ වැලි ජාවාරම්කාරව මේ රටේ බොහොම තදින් සිදු වෙනවා. ඒ කියන්නේ පස් ජාවාරම් මං නියෝජනය කරන දිස්ත්‍රික්කයේ දැන්ට මං හිතන්නේ පස් ජාවාරම් නිසාම අතීතයේ සිට මේ ඊයේ පෙරේදා අවුරුදු 4ක 5ක් කාලයක නෙමෙයි 50ක් 60ක් මැරලා තියෙනවා. වැලි ජාවාරමත් ගරු කතා නැගෙන්නේ මේ වගේ සිදු වෙනවා. නමුත් අපි ත්‍රිවිධ හමුදාව වගේ ආරක්ෂක අංශ භාවිතා කරමිනුත් භූවිද්‍යා පතල් කාර්යාංශයේ මේක මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනවා. නමුත් එතුමාගේ පෙන්වා දීම ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ මම හිතනවා වැඩිම මේ වැලි ජාවාරම් සිදු වෙන්නේ මේ ප්‍රදේශයේ තමයි. අපිට ඒක පාලනය කරගැනීමට 100% පාලනය කරගැනීමට සාම නොහැකි තත්ත්වයක්.
හොඳයි බොහොම ස්තුතියි. හරි නේද මම ස්තුතිමත්. හරි ගරු ශිහාන් සේමසිංහ මැතිතුමා, ගරු උදය ප්‍රභාත් ගමන්පිල මැතිතුමා.
මම ආනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ආ එක පිළිතුර නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සහ සභාපති නාගරික සංවර්ධන අධිකාරිය මගින් 2003-09-21 දින ඇති පුවත්පත් නිවේදනයක් මගින් පහත සඳහන් කටයුතු සඳහා වසර 3ක් සඳහා පහත් බිම් ගොඩ කිරීම අත්හිටවන ලෙස මහජනයා වෙත දන්වා ඇත. 1. තෙත්බිම් වගුරුබිම් කුඹුරු පුරං වූ කුඹුරු ජලාශ සම්බන්ධ සංවර්ධන කටයුතු සඳහා කිසිදු අයදුම් පතක් අදාළ ආයතන වෙත ඉදිරිපත් නොකරන ලෙසත්. 2. සියලුම අනවසර ගොඩ කිරීම නවතන ලෙසත්. 3. අනවසරයෙන් ගොඩ කරන ලද ඉඩම් යථා තත්ත්වයට පත් කරන ලෙසත්. 4. ඉහත ස්ථානවල කර ඇති සියලුම අනවසර ඉදිකිරීම වහා ඉවත් කරන ලෙසත් නියෝග කර ඇත. වරින් වර කරන ලද පුවත්පත් නිවේදන මගින් මෙම අත්හිට වීම 2008 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇත. ප්‍රශ්නය A2. 2008 වර්ෂයේ අප්‍රේල් 30 දිනෙන් පසු මේ අත්හිට වීම තවදුරටත් දීර්ඝ නොකිරීම හේතුවෙන් අවසන් වී ඇත. එයට හේතුව බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවල පිහිටා ඇති තෙත්බිම් වගුරුබිම් කුඹුරු පුරං වූ කුඹුරු හා ජලාශ පිළිබඳ අධ්‍යයනයක් කර ඒ හා සම්බන්ධ කළමනාකරණය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් පිළියෙල කිරීමටත් ව්‍යවස්ථා හා ක්‍රියාපටිපාටි සම්පාදනය කිරීම සිදු කරන තෙක් උක්ත අත්හිටවීම සිදු කර තිබිණි. එනමුත් ඒ අතර කාලයේදී බස්නාහිර පළාත් තෙත්බිම් කලාපකරණීය මාර්ගෝපදේශ රෙගුලාසි සැලැස්ම 2006 සකස් කර අවසන් කරන ලදී. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය බස්නාහිර පළාතට අදාළ සංවර්ධන සැලසුම සැකසීමේදී තෙත්බිම් කලාපීකරණ මාර්ගෝපදේශ රෙගුලාසියට ඇතුළත් කර අදාළ පළාත් පාලන ආයතනයේ සංවර්ධන සැලසුම ගැසට් කිරීමේදී එම තෙත්බිම් කලාපීකරණ මාර්ගෝපදේශ රෙගුලාසි සැලසුම අන්තර්ගහණය කර ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව එම අත්හිටවීම 2008 අප්‍රේල් 30 දිනෙන් පසු දීර්ඝ නොකරන ලදී. ප්‍රශ්නය A3. පහත්බිම් සංවර්ධනය පිළිබඳ 2011-07 දින ඇති 1692 ඇලයිරක් දෙක දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පහත් සඳහන් ආයතන වලින් සමන්විත පහත්බිම් සංවර්ධනය සඳහා වූ සැලසුම් කමිටුවේ නිර්දේශ මත පහත්බිම් ගොඩ කිරීම සඳහා අනුමැතිය ලබා දේ. 1. මධ්‍යම පරිසර අධිකාරිය, 2. නාගරික සංවර්ධන අධිකාරිය, 3. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, 4. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, 5. විශේෂ අවස්ථාවන්හිදී අදාළ පළාත් පාලන ආයතනය හා අදාළ පළාත් සභා ආයතන, يعني පළාත් සභාවේ ගොවිජන සේවා ඇතුළු ආයතන. 2015-01 වෙනි දින සිට 2019-04-02 දින දක්වා පහත්බිම් සංවර්ධනය සඳහා වූ කමිටුවේ නිර්දේශ මත ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පහත්බිම් ගොඩ කිරීම සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය හා අනුමැතිය ලබා දී ඇති ප්‍රමාණයන් පහත පරිදි වේ. 2015 ඉල්ලුම් කර ඇති ප්‍රමාණය අක්කර 61 රූට් 2 පර්චස් 14, අනුමත කර ඇති ප්‍රමාණය අක්කර 22 රූට් 3 පර්චස් 39, 2016 අක්කර 52 පර්චස් 30.8, අනුමත කර ඇති ආකාර ප්‍රමාණය අක්කර 22යි පර්චස් 23.37යි 2017 අක්කර 171යි රූට් 2යි පර්චස් 10.18යි අනුමත කර ඇති ප්‍රමාණය අක්කර 12යි රූට් 2යි පර්චස් 4.51යි 2018 වර්ෂයේ ඉල්ලුම් කර ඇති ප්‍රමාණය අක්කර 47යි රූට් 2යි පර්චස් 22.7යි අනුමත කර ඇති ප්‍රමාණය අක්කර 9යි රූට් 2යි පර්චස් 17යි 2019 වර්ෂයේ මේ කාලය දක්වා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය අක්කර 36යි රූට් 2යි පර්චස් 5.53යි අනුමත කර ඇති ප්‍රමාණය අක්කර 1යි රූට් 2යි පර්චස් 21.25යි ඒ අනුව 2015 1.10 වෙනි සිට 2019 4.2 වෙනි දක්වා කාල සීමාව තුළ ගොඩගිරීම සඳහා ඉල්ලුම් කර ඇති මුළු පහත් බිම් ප්‍රමාණය අක්කර 369යි රූට් 2යි පර්චස් 3.21 වේ ඉන්න අක්කර 68යි රූට් 2යි පර්චස් 25.53 සඳහා අනුමැතිය ලබා දී ඇත. එසේම 2015 1.10 සිට 2019 4.2 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා විසින් අනවසර ගොඩ කිරීම පිළිබඳ පවරන ලද නඩු ප්‍රමාණය 59කි. එම අනුමැතියෙන් ලබා දී ඇති පුජ්‍යලින්ගේ නම් ඇමුණුම එක ලෙස ඉදිරිපත් කර ඇත. ඒක සභාගත කරනවා. නොයසේ නම් මේ මන්ද අදාළ නොවේ.
ගරු ඇමතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න ඇසීම අවස්ථාව ගරු නිමල්ලංසා මන්ත්‍රීතුමාට දෙනවා. මම පළවෙනි අතුරු ප්‍රශ්නේ පමණයි අහන්නේ. පළවෙනි අතුරු ප්‍රශ්නේ 2010 මේ පාර්ලිමේන්තුවත් ඇතුළුව කොළඹ නගරයේ යටවුණු බව ඔබතුමාට මතක ඇති. බෆල් වලින් කොළඹින් පාර්ලිමේන්තුව ඉවත් වෙන්න මන්ත්‍රීවරුන්ට සිද්ධ වුණා. ඒ 2010 ගංවතුරෙන් පස්සේ 2011 සිට 2015 දක්වා කාලය තුළ කිසිම ගංවතුරකින් කොළඹ නගරය යටවුණේ නැහැ. නමුත් මේ වෙන විට කුඩා වැස්සට පව කොළඹ නගරේ යට වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කොළඹින් අපි එකත් පෞද්ගලිකව දන්නවා. මේ කොළඹ නගරේ යටවීමට හේතු ඔබතුමාලා සොයාගෙන තියෙනවද? පහත් බිම් ගොඩ කිරීමට පෞගේ කාලයේ කරපු කටයුතු ඒට බලපා තියෙනවද කියලා තමුන්නාන්සලාගේ අධ්‍යයනය අනුව හොයාගෙන තියෙනවද කියලා දැනගන්න කැමතියි.
අලමුවෙම කියන්න ඕනේ, මේ දැන් මීට මොහොතකට කලින් කෘෂිකර්ම ඇමතුමා කෝ බස්නාහිර පළාතේ පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 13,000. ඒ වගේම පසුගිය දශක දෙක තුනක කාලය තුළ බස්නාහිර පළාතේ තෙත්බිම් ඒ වගේම අත්හැර දමන ලද කුඹුරු වලින් 60%ක් පමණ ස්වභාවික හේතු සහ අනිකුත් කාරණා මත ඉබේම ගොඩ වෙලා තියෙනවා. ඒ අනුව තමයි පහත් බිම් පිළිබඳ තෙත්බිම් කළමනාකරණ සැලසුමක් සකස් කරලා තියෙන්නේ. ඒ අනුව අපි මේ වසරේදී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුමට අපි ඇතුළත් කළා. පැහැදිලිවම මේ කොළඹ සහ මේ අවට ප්‍රදේශ ජලයෙන් මතු නගර ලෙස කරා. ඒ නිසා අපි ඉතාමත්ම තද නීති, පාරිසරික නීති, ඒ වගේම පරිසර මධ්‍යම පරිසර අධිකාරිය, ගෝවිජන සේවාවතුල මේ සියලු ආයතනවල විද්‍යාඥයෝ ස්ථානීය පරීක්ෂා කරලා නිශ්චිතව දෙන ඒවා පමණයි කරන්නේ. ගංවතුර උදුර ගැන කියනවා නම් 2010 තමයි වැඩිම ප්‍රමාණයක් සිද්ධ වුණේ. ඒ වගේම 2016 ඊට වඩා අඩු ප්‍රමාණයෙන් වැස්සා ඒ ප්‍රශ්න මතු වුණා. ඒ වගේම අද අපි ජලාශ ඉදිකිරීමේ කටයුත්තට අමතරව පොම්පාගාර ගණනාවක්, කැලණිකංගේ ජල මට්ටමේ ලී ගියාට පස්සේ පොම්පාගාර ගණනාවක් ඉදි කරන්න කටයුතු කරගෙන යනවා. තව මාස කිහිපකින් ඒ කටයුතු නිම වෙනවා. පළවෙනි පොම්පාගාරය අඹතලේ, ඒ වගේම දෙවැනි පොම්පාගාරය කොළඹ තොටලඟ ප්‍රදේශයේ, ඒ වගේම තුන්වෙනි පොම්පාගාරය අනාගතයේ ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා කොළොන්නාව කළුපාලම ප්‍රදේශයේ. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේ ඇලමාර්ග කිත්තම්පහුව සහ අනිකුත් ඇලමාර්ග පිලිසකර කිරීම දැන් අපි සිදු කරගෙන යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරයේ තියෙන ජලය ජලාශ වලින් ගන්න බැරි නිසා උමන් පද්ධති 4ක් පිළිබඳව යෝජනා කරලා කටයුතු කරලා තියෙනවා. ඇත්තරම එයින් පළවෙනි උමන් පද්ධතියේ ඉදිකිරීම කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා මට්ටක් කුලිය ප්‍රදේශයේ. දෙවැනි උමන් පද්ධතිය මේ රාජකීය විද්‍යාලයේ අසල සිට සහ තුම්මුල්ල හන්දියේ සිට මුදට ගෙන යාමට කටයුතු කරනවා. හතරවෙනි පද්ධතිය අපි කිසියම් ප්‍රමාණයකට ඉදි කළා කිංසිපාරේ සිට ඩීඑස් රණායක විද්‍යාලය හරහා කටුවැල දක්වා ඇල මාර්ගය දක්වා ප්‍රදේශය. හතරවෙනි එක අපි බොරැල්ල ප්‍රදේශයේ සිට දේවි බාලිකා විද්‍යාලය හරහා අනිත් පැත්තට එකතු කළා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 20කට විතර සැරයක් එන ඉතාමත්ම තද ගම් වතුරකට පවා ඔරොත්තු දෙන 2010 ඇතුණා වගේ තත්වයකට පවා ඔරොත්තු දෙන පද්ධතියක් මේ මගින් ඇති වෙයි කියලා ජලාශවලට අමතරව කැලණිගඟ ඉහළට ගිය අවස්ථාවේදී පොම්ප කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම නාගලම් වීදිය සහ අනිකුත් ස්ථානවල ගොඩනගෙන ඒවා අපි මේ මෑතදිත් මේ ඊයේ පෙරේදත් අපි මේ මරදාන් සන් සෙබස්තියන් ස්ථානයේ එවැනි පොම්පාකාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. බලාපොරොත්තු වෙනවා විටින් විට මේ ආකාරයට පොම්ප කිරීම මගින් හදිසි තත්ත්වයන් වලට මුහුණ දෙන්න.
හොඳයි ගරු ලංසා මහත්මයා දෙවෙනි ප්‍රශ්නේ.
ගරු චම්පික මහත්මයා ඉගාන්න ඕනේ විශේෂයෙන් ඊයේ අතිගරු ජනාධිපතිතුමා කිව්වා මුතුරාජල් ප්‍රදේශය දේශපාලඥයන් විසින් කුණු ගොඩක් කරලා තියෙනවා කියන එක. මම මේ ස්ථානයේදී ගියාම මම දැක්ක ප්‍රධාන දේ තමා මුතුරාජලයේ කුණු දාන ප්‍රමාණය ඒ දාන්න දුන්න ප්‍රමාණයට වඩා ධාරිතායෙන් වැඩිපුර දැම්මා කියන එකත් ඔබතුමා දැන් පිළිගත්තා. මම ඔබතුමායෙන් අහන්නේ මේ කුණු ටික දැන් ඒ ප්‍රදේශයේ ඇයට ඉන්න බෑ සම්පූර්ණ ගඳ ගන්නවා. මේ කුණු ටික කවදද ඔතනින් අයින් කරලා ඒ කසල කළමනාකරණය කරන්නේ කියන එක අහනවා. ඊළඟට මේ කොළඹ දිස්ත්‍රික්කයේ වගේ ගම්පා දිස්ත්‍රික්කයේ ඔබතුමාගේ පාද්දින් සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා පෑදිලියෙම ඉඩම් ඔක්කොම අයිවේක උඩ යද්දී ඔබතුමාට පේනවා ඔබතුමා පරිසරයේ තාමත් ලැබි කෙනෙක් විදියට මුළු ඉඩම් ඔක්කොම පුරවනවා. එනිසා මේ සඳහා කුඹුරු ඉඩම් ගොඩ කරන්න, පාද්දින් ගොඩ කරන්න සහ ඒ වගේම ඒ ප්‍රදේශයේ ජලය රැස්වෙන සියලු ඉඩම් ගොඩ කරගෙන යනවා. මේ සඳහා සියලුම අනුමැති දෙල දෙන ඔබතුමාගේ සංස්ථාවේ සභාපතිතුමා එතුමාට විරුද්ධව ඔබතුමා ගන්න ක්‍රියාවර මොකද්ද කියන එක අහනවා.
ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරලා සභාපතිතුමාලට මෙතන ඉඳන් චෝදනා කරන්න එපා. කරුණාකරලා එවැනි සිද්ධියක් තියෙනවා නම් මා වෙත වාර්තා කරන්න. පහත්බිම් ගොඩගැරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාවට තනියෙන් ඉඩම් ගොඩ කරන්න බෑ. අපි බොහොම පැහැදිලිව මෙතන කිව්වා මධ්‍යම පරිසර අධිකාරිය, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව, ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ අයගේ සියලු දෙනාගේම යුත්ත විද්‍යාත් කමිටුවකින් තමයි ඒ කටයුත්ත කරන්නේ. එසේ නොකොට කරලා තියෙනවා නම් මා වෙත පැමිණිලි කරන්න, අපි ඒ අනුව ක්‍රියා කරනවා. එහෙම නැතුව අනිත් ප්‍රශ්නේ කැලිකසල ප්‍රශ්නේ බොඩයි ති මම උත්තර
දෙන්න.
කැලිකසල ප්‍රශ්නය ගැන මුතුරාජවෙල ප්‍රදේශයේ කෙරවල පිටියේ ප්‍රදේශයේ අපි తాවකාලික කසලංගනයක් ඇති කළේ මීතර මුල්ලෙන් ඇති වෙච්ච ඛේද වාචකය නිසා. මුළු කොළඹ නගරේම ටොන් 6000ක් කසල එකතු වුණා. ඉස්පිරිතාලවල කුඩා පේමන්ට් වල පවා ඩෙංගු රෝගීන් ගොඩ ගැහුණා. ඒ තත්ත්වය යටතේ අපිට తాවකාලික පිළියමක් හැටියට ඒක අපි කළේ. ස්ථිර සාර පිළියමක් ගොඩනගා ගන්න තෙක්. නමුත් කොළඹ නගර සභාවට අපි විටින් විට දැනුම් දුන්නා. විශේෂයෙන්ම අවුරුද්දක කාලයකට අපි මේක ගත්තේ. නමුත් අපි ගිය සැප්තැම්බර් මාසෙ ඉඳන් දැනුම් දුන්නා මෙතන ධාරිතාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා කරුණාකරලා යන්න. මම මේ අවස්ථාවේ මේ සභාවට කියනවා අපි මේ කටයුතු తాවකාලිකව අපි නවත්තලා තියෙනවා කොළඹ නගර සභාවේව. නමුත් වත්තල ඒ වගේම කැලණිය ආදී ප්‍රදේශවල ප්‍රශ්න තාම විසඳිලා නැති හින්දා අපි ඒවට ඉඩ දීලා තියෙනවා ලබන මාර්තු මාසෙ වෙනකන්. ලබන මාර්තු මාසෙදී දුම්රිය මගින් කැලණියේ වනවාසල සිට කසල අරුවක්කාරුවට ගෙන යාමේ සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වෙනවා. නමුත් කොළඹ නගර සභාවේ කසලෙත් අපි එතෙන්ට ගේන්නේ නැහැ. ඒ වගේම එතන ගොඩ ගහලා දැනට වැඩි වෙලා තියෙන ප්‍රමාණය ඇත්තරම දැනට පේන්න ඔහොම තිබුණාට අපි දන්නවා මේවා මේක පහෙන් එහෙකට අඩු වෙනවා කාලයත් එක්කම. ඒ වගේම දිරා නොගිය ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපි ඉවත් කරලා ඉදිරි මාස කීපය ඇතුළත ඒ ස්ථානයේ ප්‍රතිස්ථාපනය කරනවා.
හොඳයි ඊළඟට නෑ ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්න දෙක ඉවර හැම සාමාන්‍යයෙන් අපව ඉඩ දෙන්නේ නෑ ගරු මන්ත්‍රීතුමා. ස්ථාවර නියෝගානුව මට එහෙම කරන්න අමාරුයි. එතුමාගේ කැමැත්තෙන් දැන තමයි හැමදාම අවසානක් වෙනවා. වෙනවහන් පුළුවන් ද අවස්ථාව දෙන්න පුළුවන් ද ගරු මන්ත්‍රීතුමා?
මේ ගංවතුර පාලනය පිළිබඳව අරගෙන තියෙන ක්‍රියාමාර්ගය පිළිබඳව හැබැයි දැන් ඒ තුමා කියපු ආකාරයට දැන් කොළොන්නාවේ කළු පාලමේත් ගොතටුවෙත් ඒ පොම්පාකාර ඉදි වෙනවා. කිත්තම්පව ඇලමාර්ගය පිළිසකර කරනවා, අනිත් ඇලමාර්ග සම්බන්ධ කරනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමා. දැන් මේ අවුරුදු 3ක් තිස්සේ මේ ඇලමාර්ග ටික ඔක්කොම කිත්තම්පව ඇලට සම්බන්ධ කරලා ඒක පොම්පාකාර වලට ගේන ව්‍යාපෘතිය දිගටම කරගෙන ආපු ටික මේ අවුරුද්දේ මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලබා නොදීම නිසා යම්කිසි අඩාලවීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා ඒකට අවධානය යොමු කරලා දැන් ඒ කරපු ආපේගේ අවසාන ප්‍රතිඵලය ගන්න ඒ කටයුත්ත කරන්න කියලා මම ඉල්ලා
සිටිනවා.
ඔබතුමා අපේ ගරු අගමැතිතුමාට ඒක යොමු කළ යුතුයි. අපිට මේ මුදල් ලැබුණාම අපි ඒ කටයුතු කරනවා.
හොඳයි. ගරු සුසන්ත පොන්චනල් මේ මැතිතුමා. ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා. ගරු ලක්ෂ්මණ යාපා අභිවාදන මැතිතුමා.
නැගත.
ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමද.
ගරු කතානායකතුමනි, අයන් එක ඔව් 2015 වර්ෂයේ මාර්තු 14 15 16 17 18 19 20 දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැති අතර 2016 වර්ෂයේ මාර්තු 14 15 17 18 19 20 යන දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. 3 අංක 18.85 හා 2014-10-22 අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ ඡේදාංක 7.290 බඳවා ගන්නා ලදී. 4. ඔව් ඇමුණුම 1. 5. එසේ අවස්ථාවක් ලබා දී නැත. මෙම සම්මුඛ පරීක්ෂණයෙන් තේරිපත් නොවු අයිතිම්කරුවන් සඳහා අභියාචනා ඉදිරිපත් කරන ලෙස කැඳවීමක් සිදු කර නොමැති අතර එලෙස අභියාචනා සම්බන්ධයෙන් නැවත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා සේවා ව්‍යවස්ථාව අනුව ප්‍රතිපාදන නොමැත. 6. පත්වීම් ලබා දී ඇත. අයිතිම්කරුගේ පාලනයෙන් බැහැර වූ කරුණු මත පළමු අවස්ථාවේදී පත්වීම් ලබා නොදුන් නමුත් අවශ්‍ය සුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් 43 දෙනෙකුට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය අනුව පත්වීම් ලබා දී ඇත. ආයන් 1. අභියාචනා ඉදිරිපත් කරන ලද කිසිදු අභියාචනා කරුවෙකු නැවත සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම් සිදු කර නැත. එබැවින් අංක 1.1487 යටතේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි SKK ගුණතිලක මහත්මියටද එවැනි කැඳවීමක් සිදු කර නොමැත. 2. අංක 18.85-31 හා 2014-10-22 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. සම්මුඛ පරීක්ෂණයෙන් තේරිපත් නොවු නිලධාරීන් ඉදිරිපත් කර ඇති අභියාචනා සම්බන්ධයෙන් නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැත. 3. උක්ත පැහැදිලි කළ පරිදි අතපසුවීමක් සිදු වී නොමැත. විදුහල්පති සේවා ව්‍යවස්ථානුකූලව විදුහල්පති සේවයේ 3.3 පත්වීමක් ලැබීමට අවශ්‍ය සුසුකම් හා බඳවා ගැනීමේ සුසුකම් සලකා බලන ලද 2015-1 දිනට මෙම නිලධාරිනිය සපුරා තිබූ සුසුකම් හා බඳවා ගැනීමට අවශ්‍ය නමුත් නිලධාරිනිය විසින් සපුරා නොමැති සුසුකම් පහත පරිදි වේ. ඒ ටික වගුවකින් තියෙනවා ගරු මන්තුමා.
බාගත ගරු ඇමතුමා.
ආයන්න අදාළ නොවේ.
ඔව් මට අමතර ප්‍රශ්න දෙකක් තියෙනවා ගරු ඇමතුමා දැනගන්න. දැන් විදුහල්පති දැනට වැඩ බලන විදුහල්පති විද්‍යාල විදුහල්පතිවරු පත් කිරීම සඳහා ඔබතුමා ගැසට් කළා තියෙනවා. එතකොට මේ ගැසට් කිරීම තුල පාසල් වර්ගීකරණය කළා තියෙනවා. තොර මොන ආකාරයටද පාසල් වර්ගීකරණය කරන්නේ? දැන් ජාතික පාසල් පාසලේ දරුවන් සංඛ්‍යාව අනුවද, එහෙම නැත්නම් ගුරු ප්‍රමාණය අනුවද, එහෙම නැත්නම් වෙන මොකද්ද තියෙන ගත්ත ක්‍රියාපටිපාටිය?
දරු කතානායකතුමනි, එකක් තමයි වැඩ බලන විදුහල්පතිවරුන් කියලා වෙනම විභාගයක් තියලා නැහැ. අපි 2015 කැසට් කරලා 3 ශ්‍රේණියේ විදුහල්පතිවරු 4000ක් බඳව ගත්තා. කිසිම දේශපාලේ බිඳුවක්වත් දාන්න නැතුව ඒ වගේ සුසුකම් මත. ඒ වගේම ඒ ඉන ගරු මේ මන්තුමනි, ඒ අනුව ඔබතුමා කියපු ආකාරයට දැන් තවත් විදුහල්පතිවරුන් 2000ක් බඳව ගන්න දැන් සම්මුඛ පරීක්ෂණය අවසන් කරලා තියෙනවා නේද? මම මේ කියන ඔබතුමාට පැහැදිලි වෙන්න කියන්නේ. ඒ වගේම ඒකත් එක ගියොත් තමයි ඔබතුමාට පැහැදිලි වෙන්නේ මේ සම්පූර්ණ මේක. ඒ වගේම දැන් මෙවර ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳව ගැනීමේදී අපි ඉස්සෙල්ලා රාජ්‍ය මේ සේවා කොමිෂමේ අධ්‍යාපන කමිටුවේ අනුමැතිය අරගෙන අපි නිර්ණායක මත අත වශයෙන්ම ගැසට් කරලා විදුහල්පතිවරු බඳව ගන්න සියලු කටයුතු කරා. ඒකෙදී අපි ප්‍රමුඛත්වය දුන්නා විශේෂයෙන්ම නිපුණතාවය මත පදනම්ව ගන්න. මොකද හේතුව මේ අර IT කරලා තියෙනවා නම් භාෂාව වෙන්න පුළුවන්. ඒවට යම් ලකුණු ප්‍රමාණයක් දුන්නා. මොකද මීට ඉස්සෙල්ලා විදුහල්පතිවරු බඳවගත්තේ 90% දුන්නේ වැඩ බලපු විදුහල්පතිකම නිසා. ඒ කියන්නේ දේශපාලනයෙන් බඳවගත්ත වැඩ බලන විදුහල්පතිවරු දැම දේශපාලනයෙන් ඒකට ලකුණු 90% දුන්නා. තව ලකුණු 5ක් දුන්නා මේ විදුහල්පතිකමක් වැඩ බලලා තියෙනවා නම් ඒකේ අර මොනවාද අර විශේෂ ක්‍රියාකාරකම් පරිබාහිරව කරලද තව 5ක් දුන්නා. අධ්‍යාපන සුසුකම් වලට දුන්නේ ලකුණු 5යි 100. එතකොට අපි මේ නිපුණතාවයේ මත විභාග සහතිකවලට ප්‍රශ්චාත් උපාධි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ආදී වශයෙන් නිර්ණායක හදලා තමයි අපි විදුහල්පතිවරු ජාතික පාසලට මදව ගන්න තීරණය කරේ. නමුත් ඒක අත්හිටෙව්වා මේ විභාග මේ මොකද්ද රාජ්‍ය සේවා කොමිෂමේ. අත් වශයෙන් මේගොල්ලෝ අනුමැතිය දීලා ගැසට් කරන්න මේ ගැසට් එක පවා අනුමැතිය දීලා ආපහු නැමැත්තුවා ඒක. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකද්ද කියලා. ඒක මම නම් අමතරය විදිහට එකඟ නැහැ. නමුත් දැන් ආපහු අපි ගැසට් කරලා තියෙනවා විදුහල්පතිවරු බඳව ගන්න. මේ ඒ වගේම අර ඔබතුමා කියපු අර වර්ගීකරණය, ඒක පරණ වර්ගීකරණයේ පාසල්. ඒ කියන්නේ ජාතික පාසල් වල 64ක් පළවෙනි ශ්‍රේණියේ පාසල් විදිහට හඳුනගෙන තියෙනවා. ඒක පෙර සර්කියුලර් එකකින් ගිය එකක් අපි වර්ගීකරණයක් කරලා නෙමෙයි. ඒ 64ට ක්ලාස් 1 අය දාන්නත් අනිකුත් ඒවා අනිකුත් පාසල් වලට අනිකුත් අය බඳව ගන්නත් තමයි ගැසට් කරලා තියෙන්නේ.
ඒකට ඒ වර්ගීකරණය අදට ගැලපෙන්නේ නැහැ නේ. ඒ වර්ගීකරණය වෙනස් කරන්න එපා. එතකොට අද වෙනකොට මේ පාසල් වල ළමයි 2500 3000 ඉන්නව, ගුරුවරු මේ ප්‍රමාණය ඉන්නව, විභාග ප්‍රතිපලාරින් ඉහළ තියෙනවා. ඉතින් ඒ එදා ඔබ ඔය කියපු වර්ගීකරණයට නම් අදත් ගන්න ඒ වර්ගීකරණය ගැලපෙන්නේ නැහැ.
මමත් ඔබතුමායික එකගයි. ඒ නිසා තමයි අපි ඒක නොසලකා ගිය සැරේ ගැසට් කරේ. මේ 64 මේ අත්‍යවශ්‍යම මේ 64ත් ඒක සර්කියුලරින් ගිහින් තියෙන්නේ මේ 64ත් නොතකා නිපුණතාවයේ මත මේ වෙනස්කම් එක පොදුවේ ගන්න අපි ඒක තමයි කටයුතු කරේ. නමුත් රාජ්‍ය සේවා කොමිසමෙන් නැවත කියනවා නෑ මේ 64ට අනුව මේ ලබා දෙන්න ඕනේ කියලා ක්ලාස් 1 අය. ඉතින් ඒක මේ මමත් ඉන්නේ ඔබතුමා ඉන්න තැන. නමුත් රාජ්‍ය සේවා කොමිසම ඒක එසේ කියා තිබෙන නිසා මට ඊට ඇදී තීරණයක් ගන්න බෑ.
මේ විද්‍යාලවල අවුරුදු 15-20 සමහර විදුහල්පතිවරු ඉඳලා ඒගොල්ලෝ අධ්‍යාපන සේවයේ 3 ඉඳලා විදුහල්පත් ශ්‍රේණියේ 3 විදුහල්පත් ශ්‍රේණියේ 2 විදුහල්පත් ශ්‍රේණියේ 1 ඊට පස්සේ පරිපාලන සේවෙත් සමත් වෙලා තියෙනවා. ඒතොර ඒගොල්ලෝ අවුරුදු 15ක් විතර විදුහල්පති හැටියට ඉඳලා තියෙනවා. අද ඔබතුමා මේ ගැසට් කරපු එකෙන් ඒ විශේෂ කාඩර් එක, ඒ කියන්නේ ජෙනරල් කාඩර් එක නෙවෙයි විශේෂකේ, කිසි කෙනෙකුට ආයුධුම් පතක් දාන්න බෑ විදුහල්පති කැමට.
දෙලියෝ මමත් ඔබතුමා සමග ඉන්නවා. නමුත් මට කරන්න දෙයක් නැහැ. මම මේක පැහැදිලි කරා අමාත්‍යාංශ විදිහට රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන කමිටුවට කිව්වා. ඊට පස්සේ අපේ පාර්ලිමේන්තුවටත් ගරු අගමැතිතුමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. නමුත් මේකට රාජ්‍ය සේවා කොමිසමේ එකඟතාවය දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට මේක කරගන්න බැරි වුණේ.
හොඳයි මොහොතේ. ඔව් ඒක අවධාන යොමු කරලා දැන් ප්‍රශ්න තුනක් ඇහුවා. හා ඔව් 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 මේක මම අවධානය යොමු කරලා
තියෙනවා.
ඔව් ඒක අපි අවධානය යොමු කරලා තියෙනවා. දෙවෙනි වටය පළවෙනි ප්‍රශ්නේ ගෞරව හේෂා විතානගේ මැතිතුමා ප්‍රශ්න අහනවද? ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න අහනවද?
අහනවා ගරු කතානායකතුමනි.
සභාගත කරනවා කතානායකතුමනි.
නම්බර 5 කනක හෙරත් විපක්ෂයේ ප්‍රශ්න අහනවද?
අහනවා. අහනවා කතාන. සභාගත කරනවා.
6 ගරු ජයන්ත සමිරිර මැතිතුමා ප්‍රශ්න අහනවද?
අහනවා. සභාගත කරනවා.
11 ගරු ශ්‍රියන් සේමසිංහ මැතිතුමා
අහනවා ප්‍රශ්නය. සභාගත කරනවා.
13 ගරු පුංචිලි මැතිතුමා
අහනවා. දැල්ල මැතිතුමා සති දෙකක් ඉල්ලනවා.
14 ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා
අහනවා ප්‍රශ්නය. සභාගත
පාර්ලිමේන්තේ ස්ථානයේ ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න කරු අනුරාධ දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට මෙහි විස්තුතවන්ත වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන්ට අදාළ සංයුක්ත දීමනා පොරොන්දු පරිදි නොගවීම හේතුවෙන් පැනන ගිය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි 2018 8/23 වෙනි දින සිට වැටුප් වැඩිවීමට අනුකූලව සංයුක්ත දීමනා වැඩි කරනු ලැබ තිබුණා. රජයේ අනෙකුත් අංශයන්හි නිලධාරීන්ට මෙම නව චක්‍රලේඛනට අදාළව සංයුක්ත දීමනාව ගණනය කර ගමන් වියදම් දීමනා ගෙවනු ලැබ තිබුණද ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන්ට ලබා දීම අත්widetildeවා තිබීම 2019 ජනවාරි මාසයේ 24 වෙනි දින ස්ථාවර නියෝග 27/2 යටතේ මා විසින් ප්‍රශ්නයක් නැගුවා. මා නැවත ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න පැනනගින්නේ එදා සභානායකවරයෙකුට ලබා දුන්නා පිළිතුරක් ඒ ක්‍රියාත්මක නොවීම පිළිබඳව. එහිදී 2018 අගෝස්තු මාසයේ 9 වෙනි දින චක්‍රලේඛයට අනුකූලව වැටුප් වැඩි කිරීමට අනුකූලව වැඩි කරන ලද සංයුක්ත දීමනා පොලිස් නිලධාරීන්ට ලබා දීම සාධාරණ නොවන්නේද යන්නත්, ඒ අනුව මෙම ගමන් වියදම් දීමනාව පොලිස් නිලධාරීන්ට ලබා දීමට කටයුතු කරන්නේද යන්නත්, 2018 අගෝස්තු මාසයේ සිට ඔවුන්ට හිමි වූ දීමනාවට අදාළ හිඟ මුදල් ගෙවීමට කටයුතු කරන්න යන්නත් මම විමසුවා. මොකද ඔවුන් රාජ්‍ය සේවයේ නිලධාරීන්, විශේෂයෙන්ම අපි දන්නවා විශාල දුෂ්කර රැකියාවක නිරත වෙන කණ්ඩායම්. එනිසා අයිතිවාසිකම් පිළිබඳව ඔවුන්ට හඬ නගන්න, අයිතිවාසිකම් පිළිබඳව උද්ඝෝෂණය කරන්න, අයිතිවාසිකම් පිළිබඳව ස්ට්‍රයික් කරන්නවත් පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. ඒ නිසා ගරු කතානායකතුමනි, එවැනි කණ්ඩායම්වල වත් අඩුම තරමේ ආණ්ඩුව කරුණු සොයා බලා විමසිය යුතු තිබෙනවා. මා මේ ප්‍රශ්නේ විමසන අවස්ථාවේදී
සභානායකවරයා අදාළ අමාත්‍යවරයා වෙනුවෙන් 2019 ජනවාරි මාසයේ 24 වෙනිදා ඊට පිළිතුරු දුන් සභානායකතුමා චක්‍රලේඛ 90 2018 8 වෙනි මාසයේ 23 වෙනිදා සිට පොලිස් නිලධාරීන්ට සංයුක්ත දීමන ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව කෝ කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙන කියලා කිව්වා 2018 8යි 21 වෙනි දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 20යි ඇලයිරක් 2018 අවශ්‍යතා සම්පූර්ණ කරන්න නම් පොලිස් නිලධාරීන්ට තේම චක්‍රලේඛන 90 සංයුක්ත දීමනාව ගෙවීමට බාධාවක් නොමැති බවත් ප්‍රකාශ කරා සභානායකතුමාට මතක ඇති ඔබතුමා මේ ප්‍රශ්නේ පිළිගන්න බවත් ඔවුන්ට ඒ ලබා දිය යුතු බවත් ඒ වගේම මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවත් මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශපත් කර ජනවාරි මාසේ දැන් ඇවිල්ලා අගෝස්තු මාසේ මාස 8කට ආසන කාලයක් ගත වී තිබෙනවා එසේම සභානායකතුමා තවදුරටත් කරුණු පැහැදිලි කරමින් මෙම දීමනාව පොලිසියට දිය යුතු බවත් බව පිළිගන්නා බවත් මාස දෙකක එතකොට ඔබතුමා හැම වෙලාවෙම කියන එක මාස දෙකක් ආණ්ඩුව නැතුව සිටි නිසා මේ ඔක්තෝබර් මාසේ 26 ඉඳන් දෙසැම්බර් 12 වෙනකන් ආණ්ඩුව නොමැතිව සිටි නිසා මෙම කටයුත්ත ප්‍රමාද වූ බවත් ඉතාම ඉක්මනින් මේ ලබා දිය යුතුයයි විශ්වාස කරන බවක් කිව්වා. ඒතොර එදා තමුන්වහන්සේ ජනවාරි මාසේ කිව්ව මාස දෙකක් තමුන්වහන්සේලාට ආණ්ඩුව තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මේක කරන්න බැරුණේ කිව්වා. හැබැයි බැරුණේ කියලා දැන් මාස 8ක් ගත වෙලා තිබෙනවා. තාමත් මේක කරන්න බැරි වෙලා තියෙනවා තමුන්වහන්සේලාට. කෙසේ වුවත් මේ දක්වා එම වැඩිකල දීමනාවලට අනුව ගෙවීම් සිදු කර නොමැති බවත් දැනටද එම නිලධාරීන්ට ලැබෙන්නේ ලැබිය යුතු මුදලින් අඩක් බවත් දැනගන්නට තිබෙනවා. මේ තත්ත්වය තුල පහත ගැටලුවට අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙන නැතයි මා බලාපොරොත්තු වෙනවා. 2018 8යි 23 වෙනි දින සිට වැඩිකල සංයුක්ත දීමනා සහිත ගමන් වියදම් දීමනාව පොලිස් නිලධාරීන්ට ලබා දීමට කටයුතු කරන්නේද? ඉදිරිපත් කරන ලද බව ප්‍රකාශ කළ කැබිනට් පත්‍රිකාවට කුමක් සිදුවීද? ඒ කඩිනමින් සම්මත කොට ඉදිරිපත් කරනු ලබන්නේද? 2018 අගෝස්තු මාසයේ සිට ඔවුන්ට හිමි යුතු දීමනාව අදාළ හිග මුදල් ගෙවීමට කටයුතු කරන්නේද? මෙම අසාධාරණ ඉවත් කිරීම සඳහා ආණ්ඩුවට තව කොපමණ කාලයක් ගත කරන්නවද ඉක්මනින්ම ලබා දෙන කටයුතු කරනවද කියලා දැනගන්න කැමති බොහොම ස්තුති ගරු කතානායකතුමා
අවස්ථාව ලබා දුන්නා. ස්තුති ගරු සභානායකතුමා.
අදාළ අමාත්‍යවරයා ඉදිරියේදී උත්තර දෙයි ගරු කතානායකතුමනි. හැබැයි මම කියන්න ඕන ආණ්ඩුවේ මතය තමයි මේ දීමනාව දිය යුතුයි කියලා. මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශයත් එක්ක සර්. රජයේ දීමට කැමති වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශයත් එක්ක මම අදාළ ඇමතිවරයාට මේක යොමු කරලා උත්තරයක් ලබා දෙනවා. ඇමින් සිම්පති විතිය ඔබතුමත් එක්ක අපි හදවතින් නෑ ඒ ප්‍රශ්නේ හදවතින් අපි
හොඳයි. ගරු අනුකුමාර සංජය
එතුමා දැන් කියනවා මේ ආණ්ඩුව මේ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මුදල් අමාත්‍යංශය කියලා. ඒතර මුදල් අමාත්‍යංශය ආණ්ඩුවේ කොටසක් නෙවෙයිද? ඒක ඉස්සලම දැනගන්න කැමති. ඊළඟ ඔබතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා මට කනගාටුව පළ කිරීමෙන් කිසි පළක් නැහැ. එනිසා ඔබතුමා මේ අදාළ නිලධාරීන්ට මෙච්චර කාලයක් ලබා දීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වෙන බවත් එනිසා ඉක්තා ඉක්මනින් ඔවුන්ට මේ ලබා දීමට කටයුතු කරන බවත් ඔවුන්ට පැවසීම තමයි වඩාත් යෝග්‍ය කියලා මම කල්පනා කරනවා. බොහොම ස්තුතියි.
හරි. ගරු ඩක්ටර් දේවානන්ද මැතිතුමා.
නන්දි ස්තුති ගරු කතානායකතුමනි. අභ්‍යන්තර පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය වජීර අබේවර්ධන මැතිතුමාගෙන් ඇසීමට අවසර දීම පිළිබඳව ස්තුතියි. ජනාධිපතිතුමාගේ නිල සේවය ජංගම සේවාව පසුගිය වසරේදී 2018 සැප්තැම්බර් මාසයේ 28 වෙනි දින ආවකච්චේරියේ ත්‍රිබෝ විද්‍යාලයේදී සිදු වුණා. මෙම සේවාවේදී ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොමිලේ හැඳුනුම්පත ලබා දීමේ ගාස්තුව අමාත්‍ය අංශයේ විසින් මේ ආයතනයට ලබා දෙන බව කියා තිබුණද නිසාසිකල ශාවකච්චේරි සංගානේ පරිතිතුරේ ඩෙල්ෆ් නල්ලු පාදිස ලේකම් කොට්ටාසවල ජීවත් වෙන අපගේ ජනතාව ජාතික හඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කළා. මේ වන විට මාස 11ක් ගත වී තිබුණද මේ දක්වා ජාතික හැඳුනුම්පත ලබා දී ලැබී නැහැ කියලා කියනවා. චාවකච්චේරි පාතිසලේකම් කොට්ටාසේ පමණක් 80ක් පමණ ඉල්ලුම් කොට තිබෙනවා. අනේකෝද් පාතිසලේකම් කොට්ටාස මට්ටමින් එක් පාතිසලේකම් කොට්ටාසකින් 500ක් පමණ ඉල්ලුම් කොට තිබෙනවා. මේවා ඒ වගේම යාපන දිස්ත්‍රික්කය කෝපයි තෙල්ලිපලේ වෙනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කොට්ටාසවල ජංගම සේවාව සිදු වුණා පැවැත්ුණා. නිල්ලුම් කල ගාස්තු ආපසු ගෙවනු ලබන බව ගෙවි තිබුණු බවත් ඔවුන්ට ජාතික හැඳුනුම්පත ලැබී තිබුණු බවත් කියා තිබුණා. එනිසා මාගේ පළවෙනි ප්‍රශ්නය ජනාධිපතිතුමාගේ මෙම ජංගම සේවාව ගාසු රහිතව ජාතික ඇඳුනුම්පත සඳහා ඉල්ලුම් කර ඇති සංගණින් ඩෙල්ෆ් කාර්ණකර් නල්ලූර් වෙනි පාදස ලේකම් කොට්ටාසවල ජීවත් වෙන ජනතාවට ජාතික ඇඳුනුම්පත නොමිලේ ලබා ගැනීමට අවස්ථාවක් තිබේද? දෙවන ප්‍රශ්නය ගරු කතානායකතුමනි, නොමිලේ ලබා දෙන බව ලබා දුන් පොරොන්දුවට අනුව එම ප්‍රදේශවල ජනතාව ගාස්තු නොගෙවු නිසා නොමිලේ ලබා දීම උචිතයි. එනිසා මේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තමන්ගේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන නිසා සාධනීය තීන්දුවක් ලබාගත හැකිද කියා අසමින් මෙම කටයුතු පිළිබඳව දැනුවත් කරන්නේ නම් එතුමාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.
ගරු කතානායකතුමනි, නිල මෙහෙවර ජනතා සේවා වැඩසටහන යාපන දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක් ආවරණය වන පරිදි 2018 අගෝස්තු 24 වෙනි දින සිට 2018 ඔක්තෝබර් 15 වෙනි දින දක්වා පවත්වන ලදී. මෙම ජනතා සේවා වැඩසටහන තුළින් ජාතික හැඳුනුම්පත් සහ වෙනත් සේවාවන් විශාල ප්‍රමාණයක් නොමිලේ ලබා දීමට කටයුතු කරන ලදී. මීට පෙර මෙම ජනතා සේවා වැඩසටහන් පැවැත්වූ පොළොන්නරුව, ගාල්ල, වවුනියාව, කිලිනොච්චිය, මුලදිව, මන්නාර මහා කුරුණෑගල දිස්ත්‍රික්කයන් හිද ජාතික හැඳුනුම්පත් නොමිලේ ලබා දීමට කටයුතු කරන ලදී. මෙම දිස්ත්‍රික්කයේ ජාතික හැඳුනුම්පත් නොමිලේ ලබා දීමට අනුග්‍රහය දැක්වූ පෞද්ගලික බැංකු කිහිපයක් 2018 ඔක්තෝබර් මාස සිදු ක්‍රියාවලිය සමග අමාත්‍යාංශ සමග සම්බන්ධතාවය බිඳ වැටෙන ලදී. ඒ අනුව යාපන දිස්ත්‍රික්කයේ ජනතාවට ජාතික හැඳුනුම්පත් නොමිලේ ලබා දීමට අනුග්‍රහය දැක්වූ එකඟත්වය පළ කරන ලද ආයතන සමග නැවත එම ප්‍රශ්නය විසඳීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ සම්බන්ධයෙන් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුවන්දරන් මන්ත්‍රීතුමා සහ විජේකලා මහේශ්වරන් මන්ත්‍රීතුමියද ලිඛිතව අප අමාත්‍යාංශයේ වෙත මෙම තොරතුරු සපයා ඇත. ඒ සඳහා කල්ලිලීමක් අප විසින් ඉල්ලා ඇත. ඒ අනුව ගෙවී යුතු මුදල රුපියල් 829,850කි. එම මුදල ගෙවීමට එම ආයතන මේ වන විට සියලු කටයුතු කරමින් සිටී. ඒ අනුව ජාතික හැඳුනුම්පත් අයඳුම් කරුන් සියලු දෙනාටම නොමිලේ ලබා දීමට කටයුතු කරනු ඇත. පමා වීම ගැන කනගාටුව ප්‍රකාශ කරමි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වූ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර වූ
තේරதல்கள் வர இருக்கின்றபடி
මතිවරණය පැවතීමට තිබෙන නිසා මෙම ජාතික ඇඳුම්පත් කාර්තව්‍ය ඉක්මන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම උතුරු පළාත් සභාවට අනෙකුත් පළාත් සභා මැතිවරණ කවදාද පවත්වන්නේ කියා අසා සිටියා පස්වෙනි මාසයේදී ගරු ඇමතිතුමා කලකට පසුව උත්තර ලබා දෙන බව කියා තිබුණා. නමුත් අද ලබා ගැනීමට පුළුවන් නැත්නම් නැවත දිනයකදී කියනවා.
නැගතුමනි, පිළිබඳ ජාතික වශයෙන් තිබෙන ප්‍රශ්නයක් නිසා වෙනත් දිනයක සම්පූර්ණ පිළිතුරක් සැපීමට කටයුතු කරන්න.
Is that all right, honorable member?
ඔබතුමාට ගමනක් දෙක.
හරි, ඔබතුමා ගරු අනුකුවර මහත්තුමා අහපු අර පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒක පොලිස් කොමිසමට යොමු කළා. පොලිස් කොමිසම ඒක මේ ව්‍යවස්ථාදායක සභාවට යොමු කළා. එයන් ඊට පස්සේ අපි භාණ්ඩාගාරයට කතා කරලා භාණ්ඩාගාරයත් මේ වැඩ බලන පොලිස් ප්‍රවිත්මත් සාකච්ඡා කරලා ඒක ගෙවීම සඳහා කටයුතු කරනවා. දින සීමාල් සම්බන්ධයෙන් මේ දෙගොල්ලෙන් ගත්ත එකට ආවා. විතරම අපෙන් දැන් ගත්ත එකට ඇවිල්ලා තියෙනවා දැන්.
ආණ්ඩුවට පොලිසියේ මේ දීමනාව දෙනකොට අපි කැමතියි.
ඔව්, ඒක ගත්ත එකට ඇවිල්ලා තියෙනවා. පොලිස් ප්‍රවිත්මත් සමග ගත්ත එකට ඇවිල්ලා තියෙනවා. ඒ දින මම විතර දන්නේ.
අපි කැමතියි ඒක
දෙන්න පොලිසියට. ඒ සාකච්ඡාව මම පාසු කරලා දුන්නා ඒක. ඒක කෙරෙයි.
ඒ දීමනාව දෙන්න අපි කැමතියි සර්.
හොඳයි. අද දින ණයපත්‍රයේ විෂය අංක 1 ලංකා විද්‍යුත් බල සංශෝධන පනුපත් දෙවැනි වර කියන ගරු විපක්ෂ නායකතුමා
අද ඉදිරිපත් කරන්න යන ශ්‍රී ලංකා විද්‍යුත් බල සංශෝධන පනත ඔබතුමා දන්නවා ඒක නීතිපතිවරයා දැනටමත් මේක විරුද්ධ වෙලා තියෙන බව ඔබතුමාට ලියුමක් එවලා තියෙනවා විරුද්ධ වෙලා ඒ විතර නෙවෙයි නීතිපතිවරයා කියන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි තමයි අද මේ පනත ඉදිරිපත් කරන්න යන්නේ මේ සංශෝධන. ඉතින් ඒක නිසා මේ අවස්ථාව නෙවෙයි, මේක මම හිතන්නේ ඉංජිනේරු සංගමයක් විරෝධය ප්‍රකාශ කරා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලය අමාත්‍යවරයාට හැමදාම මේ අමාත්‍යවරයා ඉන්නේ නැහැ, අමාත්‍යවරු මාරු වෙනවා. එතකොට මේ අමාත්‍යවරයාට අසීමිත බලයක් ඕනම මිලයකට ගැනීමේ බලය ඔවුන්ට ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ තත්වයක් මෙවැනි අවස්ථාවක ඉදිරිපත් කිරීම මම හිතන්නේ තාම නරක අලබුරු දක්හාමි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මේ අවස්ථාව මම හිතන්නේ මේ පනත ව්‍යවස්ථාවට විරුද්ධයි. මේකේ කියලා තියෙනවා ඉදිරිපත් කරන පනතෙම එහි දෙවන උපවගන්ති අතුරු විධානයේ මේ පනත බලාපොරොත්තු පෙරතුරු වූ දිනේ යන වචන ඉවත් කර ඒ වෙනුවට වෙනත් යම් ලිඛිත නීතියක පණ හැදි කුමක් සඳහන් වුවද ඒ කියන්නේ ව්‍යවස්ථාවටත් උඩින් යනවා. ඉතින් ඒකින්ද මේක මං හිතන්නේ මේ පුරාදර්ශයක් දෙන්න එපා ඔබතුමා. මේ මං හිතන්නේ මම ඉල්ලීමක් කරන ආණ්ඩුව පක්ෂයෙන් මේක අද මේක ඉල්ලාස් කරගෙන මේ පනත ගැන නැවත සාකච්ඡා කරලා යම් පියවරක් ගැනීම
සුදුසුයි. අධීක්ෂණ කාරක සභාවත් යම් යම් සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. අතන ගරු බිමල් රත්නායකගේ මැතිවරණ අවස්ථාව දිලා සභාව ගමන් කරනවා.
ඉස්සෙල්ලා මේ පරත කර කතා කරමු ඉතින්.
ඔව්.
ගරු කතානායකතුමනි,
ආ පාදර ගන්න ඕ.
ගරු කතානායකතුමනි, පක්ෂ දායක රැස්වීමේදී අපි මේක අද දාන්න තීරණය කෙරුවා. මේ පරත අපිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම දැනුම් දීමක් තිබ්බේ නැහැ. නමුත් අද උදේ අහියද්ද ලෙටර් 6th August අද දැනුම් දුන්නේ යම් යමගන්ති විවාතාට පටහැනි කියලා. ඉතින් අපි එතකොට
පොණයි
අපිට අදූදේ දැනුම් දුන්නේ. ඉතින් ගරු විපක්ෂ නායකතුමා නැගිටින්න කලින් මම නැගිටලා මේක ඉල්ලාස් කරගන්න හැදුවේ.
හොඳයි.
නමුත් එතුමා නැගිට්ට මට
හොඳයි.
අපි කොහොමදත් මේක ඉල්ලාස්
කරගන්න
කිව්වේ. මොකද අපි
පොයින්ට් අවෝඩ් ඕනේ නැහැ නේ දැන්. හරි පොයින්ට් අවෝඩ් ඕනේ නැහැ. පොයින්ට් අවෝඩ් ඕන්. යා, what is the point? Now he is withdrawing.
ගරු අමාත්‍යතුමා කියනවා ඒක ඉල්ලාස් කරගන්නවා කියලා. ඒක නිසා අපි ඒක ඉදිරියට ගෙනියන්නේ නැහැ. අපි ඒක ඉල්ලාස් කරගන්න නිසා
නෑ. මෙහෙමයි, අපි ඕවර්සයිට් කමිටියේදී මේ සම්බන්ධයෙන් අපේ මතය ඉදිරිපත් කරා. ඉතින් ඒ අපි එකඟ වුණා මේකට සංශෝධන ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා දැන් පිළිගත්ත නිසා මේ සංශෝධන ඉදිරිපත් කරන්න සූදානම් කියලා මේ ඒක ගැටලුවක් නෑ.
නෑ, දැන් යෝජනා කළා යෝජනා මොකද්ද ගරු මේවල වෙනස් සමිතුමා?
මේ
ඉතින් මට now there is a proposal to adjourn.
දැන් යෝජනාවක් තිබෙනවා සභාව කල් තබන්න. සභාව එකඟයිද? ඒ නිසා අපි සභාව කල් තබමු. අපි මේක ගැන තර්ක කරලා වැඩක් නැහැ.
සභාව කල් දැම්ම සභාව කල් දැමීම
පාර්ලිමේන්තුව හෙට සමසේකට
රයිට් ඉදිරි බලාපොරොත්තු වගේ දීල් එකක් සම්පූර්ණ